चक्वालि सु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स පින්වත්නි, පසුගිය දවස් හයක් තුළම මේ පින්වතුන්ට මේ නිවන් මගට සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාරවන ආකාරයට පරියප්ති ධර්මය මූලපරියාය, ධම්මපරියාය, සබ්බාසව සංවර පරියාය, නිබ්බේධික පරියාය විග්‍රහ කළා. අද අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ධම්මානුධම්ම පරියප්තියට අදාළ ත්‍රිපිටකයේ අඩංගු සූත්‍ර කීපයක් තියෙනවා. මගඵල සාක්ෂාත් කරගන්න. එහෙම නැත්නම් මේ නිබ්බිදා කියන තැනට එන්නට, නොබැඳෙන තැනට, මේ බැමි තුනෙන් මිදී නිදහස් වන තැනට එන්නට. එනිසා ත්‍රිපිටකයේ සඳහන් වන බොහොම කෙටි සූත්‍ර කීපයක් තියෙනවා. මේ ධම්මානුධම්ම අනුධම්ම සූත්‍ර හැටියට මේ අනුධම්ම සූත්‍ර හතරකුත් අනත්ත ලක්කන සූත්‍රයක් තමා මේ අනුධම්ම පරියාය හැටියට තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අනුධම්ම සූත්‍ර අපි මෙතන හතරක් තිබුණට මේකත් අනිත් පැත්තටයි තියෙන්නේ. ඒක නිසා අපි මේ හතර මේ තියෙන විදිහට කියලා බැලුවහම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙනවා කොතනින්ද පටන් ගන්න ඕන, කොතනින්ද අවසන් කරන්න ඕන. පළවෙනි අනුධම්ම සූත්‍රය ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයම අනුධම්මෝ හෝති යන් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. යන් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. යන් වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. යන් සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. යන් සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. යන් විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. පංචස්කන්ධය අර අනිච්ච දුක්ඛ රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාර අනිච්චා රූපං දුක්ඛ වේදනා දුක්ඛ සංඥා දුක්ඛ සංඛාර දුක්ඛ විඥානං දුක්ඛ. ඒ වගේම මේ රූපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාර අනත්තා විඥානං අනත්තා කරලා කියලා අර නිච්ච සුඛ අත්ත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම හිතෙන් ඉවත් කළාට පස්සේ ඒ පුද්ගලයා තුළ රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. මේ කියන්නේ මරණානුස්සතිය. මේ මරණානුස්සතිය ඉවර වුණාම බුද්ධානුස්සතිය තමා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය කියන එක බුද්ධානුස්සතිය පළවෙනි පියවර. ඊට පස්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේම නොබැඳෙනකොට නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය මේ මෙනෙහි කරනකොට යෝ රූපෝ යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ. යෝ කියන්නේ දැන් යම් කියන්නේ යම් කිසි කෙනෙක්, ඒ පුද්ගලයා තමයි නැවත සඳහන් කරන්නේ යෝ කියලා. ඒ පුද්ගලයා වන් පුද්ගලයා ඒ නිබ්බිදා බහුලව විහර වාසය කරන පුද්ගලයා ඒ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ. වේදනාය නිබ්බිදා බහුලෝ විහරන්තෝ. සංඥා සංකාර විඥාන නිබ්බිදා බහුලෝ විහරන්තෝ. මෙහෙම විහරන්තෝ වූ පුද්ගලයා විහරෙය්‍ය විහරන්තෝ. ඒ පුද්ගලයා රූපං පරිජානාති, වේදනං පරිජානාති, සංඥං පරිජානාති, සංකාරේ පරිජානාති, විඥානං පරිජානාති. එහෙම පරිජානාති වූ පුද්ගලයා සෝ එවන් පුද්ගලයා රූපං පරිජානං, වේදනං පරිජානං, සංඥං පරිජානං, සංකාරේ පරිජානං, විඥානං පරිජානං, පරිමුච්ඡති රූපං හා. පරිමුච්ඡති වේදනා, පරිමුච්ඡති සංඥාය, පරිමුච්ඡති සංකාරේහි, පරිමුච්ඡති විඥානං හා. පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දොම්නසේහි උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදා. දැන් මේ දුක, මේ සංසාර දුක සහ මුලින්ම කපා නිදහස් වන නිවැරදි කෙටිම සරලම මාර්ගය තමා මේ විග්‍රහ කරන්නේ මේ අනුධම්ම සූත්‍ර හතරේ. හැබැයි මේ අනුධම්ම සූත්‍ර හතරෙන් අපි අවසාන එක තමා දැන් මේ සාකච්ඡා කරන්නේ, පළවෙනි අනුධම්ම සූත්‍රය හැටියට. මෙතෙන්දි යම් රූපේ යම් වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය, මේ පංචස්කන්ධය මේ රූපය ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන හයටම අරමුණු වන චක්කු රූප, සෝත රූප, ගාන රූප, ජීවා රූප, කය රූප, මනෝ රූප. ඒ වගේම නැවත මේ රූපය නිසා අර ප්‍රිය මේ අපි බැඳෙන්නේ තුන් ආකාරයකට. ප්‍රියමන මේ ලෝකේ කිසිම දෙයකට බැඳෙන්න විදියක් නැහැ. බැඳෙන ක්‍රමයම තමයි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ පංචස්කන්ධයටමයි බැඳින්නේ. ඒ නිසා මේ බැඳීමෙන් මිදී නිදහස් වෙනීම තමයි නිබ්බිදා. ඒ නිබ්බිදා කියන தත්වය තමන්ගේ හිතේ ඇති කරගත යුතු පිරිසිදු தත්වයක්. මේ ඒ தත්වයේ ඒ පිරිසිදු தත්වය ඇති කරගන්න අර කිලුට தත්වයෙන් මිදීම තමා නිබ්බිදා. මෙතෙන්දී මේ අවසාන පියවර තමා අපි දැන් මේ පළතම අනුධම්ම සූත්‍රය හැටියට විග්‍රහ කළේ. මේක දැන් අවසාන වශයෙන් යත් වශයෙන්ම සාකච්ඡා කළ යුත්තේ. නමුත් දැන් මේක අර සිංහලෙන් කියලා තියෙනකොට සිංහලෙන් හිටලා මේ අනුධම්ම සූත්‍ර හතර විග්‍රහ කරලා තියෙද්දී අන්තිම එක තමා මුලට අරගෙන තියෙන්නේ. ඒක තමයි ඉතින් වෙන්න ඕන. ඉතින් ඒක නිසා දැන් ဒုတိယනි ධම්ම සූත්‍රය තමයි පටන් ගන්න තැන. ඒක තමයි ඒක වෙන්න ඕන පළවෙනි කම් එක. මේක තියෙන්නේ දැන් අර ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයම අනුදම්මෝ හෝති යං රූපේ අනිත්‍යානුපස්සී විහෙරය. යං වේදනාය අනිත්‍යානුපස්සී විහෙරය. සංඥා සංකාර විඥාන මේ පහේම පංචස්කන්ධේම අනිත්‍යානුපස්සී විහෙරය. ඊට පස්සේ අනිත්‍යානුපස්සී විහරන්තෝ, ඊට පස්සේ අර අනිත්‍යානුපස්සී පරිඥානම්, ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම පරිඥානම් පරිඥානාති. ඒ අනුව අර අනිත්‍ය මෙනෙහි කරනකොට මේ හිත පිරිසිදු වෙනවා. නිත්‍ය නිත්‍ය බව හිතෙන් අයින් වෙනවා. ඊළඟට දෙවෙනි එක දතිය අනුධම්ම සූත්‍රයේ තමයි දෙවෙනි එක තියෙන්න ඕන. ධම්මානුධම්ම පටිපස්සන් පටිපන්නස භික්ඛවේ භික්ඛුනෝ අයමනු ධම්මෝ හෝති යං රූපේ දුක්ඛානුපස්සී විහෙරය්‍ය. ඊළඟට තුන්වෙනි එක, මේ තුනම එකටම ගත්තාම කාටත් තේරෙනවා. ධම්මානුධම්ම පටිපන්නස භික්ඛවේ භික්ඛුනෝ අයමනු ධම්මෝ හෝති රූපේ අනත්තානුපස්සී විහෙරය්‍ය. දැන් අනිත්‍යානුපස්සී, දුක්ඛානුපස්සී, අනත්තානුපස්සී විහෙරය්‍ය කියන තත්වය අනුව අර හිතේ ඇතිවෙන නිච්ච බව, සුඛ බව, අත්ථ බව ප්‍රමාණය වෙනවා. ඒ දුක්ඛ මේ නිච්ච බව, සුඛ බව, අත්ථ බව ප්‍රහාණය වුණාම තමයි නිබ්බිදා කියන තත්වයට පත් වෙන්නේ. ඒ නිබ්බිදානුපස්සනාවට පිහිටවන්න බෑ. අනිච්ච අනුපස්සනා කළා නිච්ච සංඥාව අයින් කරනකම්, දුක්ඛ අනුපස්සනා කළා සුඛ සංඥාව අයින් කරනකම්, අනත් අනුපස්සනා කළා අත්ථ සංඥාව ප්‍රහාණ කරනකම්. ඒ නිසා දැන් මේක මේ අවසාන එක අර චතුත්ථ අනුධම්ම සූත්‍රයේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, මේ තිලක්ෂණය මෙනෙහි කළා. ඊට පස්සේ බුද්ධානුස්සතිය, එහෙම නැත්නම් නිබ්බිදා කියන තැනට එන්න ඕන. නිබ්බිදා කියන තැනට එන්න මේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි මේ පියවර තුන අනිවාර්යයි. ඒ පියවර තුනෙන්ම නිච්ච සුඛාත්ත කියන වැරදිදේ පැවැත්මට බැඳෙන දේ, අර සංසාර බැමි තුන සකස් කරන දේ හිතෙන් අස්කලාම නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. අර අභිනන්දනය හිතෙන් අයින් වෙනවා. ඒ අනුව අර මේ නිබ්බිදා බහුලෝ විහෙරය්‍ය, නිබ්බිදා කියන තත්වයට එහෙම තමයි මේ නිවනට නියත වශයෙන්ම උපකාර වෙන්නේ. මේ බැමි තුනෙන් නිදහස් වන අවස්ථාව. ඒ අනුව මේ සූත්‍ර හතරම, මේ අනුධම්ම සූත්‍ර හතරම අනිච්ච දුක්ඛ අනත්ත කියන ත්‍රිලක්ෂණයත්, නිබ්බිදා කියන අවස්ථාවත්, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය දෙකම පූර්ණණය වෙන අවස්ථාව. ඒ නිසා මේ හතරම එකටම අරගෙන කල්පනා කරොත්, තේරුම් ගත්තොත්, ඒ පුද්ගලයාට මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කළා, අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අර්ථ සංඥා පජහති, ඒ අනුව නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දින් පජහති කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ අභිනන්දින් පජහති තත්ත්වය අනුව තමාර දුක්ඛත්ම දුක්ඛස්මාති වදාමි කියලා මේ දුකෙන් සාමුලින්ම මිදී නිදහස් වෙන ක්‍රමය විග්‍රහ කළේ. දැන් මේ පෘථග්ජන පුද්ගලයේ, එම නැත්නම් අසුත පෘථග්ජන පුද්ගලයා හැම වෙලේම හැම අවස්ථාවෙම කතා කටයුතු කරන්නේ අර දැක්ම, දෘෂ්ටිය පිරිසිදු නැති නිසා. ඒ අසුත පෘථග්ජන පුද්ගලයා රූපන් නිච්චතෝ සුඛතෝ අත්තතෝසේ තමයි ඒ අනුව බැඳිනෝ. රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන පහම පෘථග්ජන පුද්ගලයා කල්පනා කරන්නේ රූපන් නිච්චිතෝ, වේදනා නිච්චතෝ, සංඥා සංකාර විඥාන නිච්චතෝ, ඒ වගේම සුඛතෝ අත්තතෝ කියන ආකාරයටයි පෘථග්ජන පුද්ගලයා කල්පනා කරන්නේ. ඒ අනුව මේ වේදනා, සංඥා, සංකාර, විඥාන සියල්ලම ප්‍රිය මනාපසේ, නිච්චසේ, සුඛසේ, අත්තසේ ඒ පුද්ගලයා උපාදානය කරගන්නවා. ඒ අනුව අර බැමි තුන සකස් වෙනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. දැන් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංචස්කන්ධයම මේ උපාදානය කරගන්නේ මෙන්න මේ නිච්චසේ සුකසේ අත්තසේ දකින නිසයි හිතන නිසයි තීරණය කරන නිසයි. මේ පුද්ගලයාට මේ යථාභූත ඥාන දර්ශනය ලැබුණාම මේ ධර්මය ඇහුවාම මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම නිච්චසේ සුකසේ අත්තසේ පාත්තන්න බෑ. මේකේ යථා භූත ඥාන දර්ශනය ඇති තතු යථාවාදී තථාකාරී ලෙස තථාවාදී යථාකාරී ලෙස මේක දකින්න පටන් ගන්නවා. දැක්ම පිරිසිදු වෙනවා, සම්මාදිටියටපත් වෙනවා. දැක්ම පිරිසිදු වුණාම තවදුරටත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම මේ අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව තේරුම් අරගෙන නිච්ච බව සුඛ බව අත්ත බව හිතෙන් ඉවත් කරන ගමන්ම නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ බැඳීම පැමිතුන සහ මුලින්ම හිතෙන් නිදහස් කරලා අයින් කරනවා. අර පංචස්කන්ධය තියෙන ලෝකෙ ඒක අපිට නැති කරන්න බෑ. සබ්බේ මේ පියේ මනාපේයි, මේ ප්‍රිය වූ මනාප වූ දේ ලෝකෙ තියෙනවම ඒක කවදක්වත් අපිට නැති කරන්න බෑ. අපි අර ප්‍රියමනාපදී නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තාම තමයි මේ බැඳින්නේ, මේ ඇලින්නේ, මේ උපාදානය කරගන්නේ, මේ බරක් කරට ගන්නෙ, මේ බයක් කර හිතට ගන්නෙ, මේ බැම්මකට අහුවෙන්නේ, අර බැඳින්නේ. ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අපි ඇත්ත ඇති හැටියට දකිනවා නම් ඒ පුද්ගලයා මේ නිච්චසේ දකින්නේ අනිච්ච බව තේරුම් ගන්නවා. සුඛසේ දකින්නේ දුක උපදවන බව දකිනවා. අත්තසේ මමත්වයෙන් අසීමාණයෙන් උපාදානය කරගන්නේ ඒ උපාදානය කරගත්තොත් අනාත වෙන බව දකිනවා. ඒ අනුව අර අනිච්ච දුක්ඛ අනාත්ත යථා පරිදි තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත හිතෙන් ඉවත් කළ ගමන්ම නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා අර මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි දුකෙන් මිදී නිදහස් වෙනවා. එහෙනම් මේ දුකට හේතුව මේ පංචස්කන්ධය ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා නිච්චසේ සුඛසේ අත්තසේ මමත්වයෙන් අසුමානයෙන් මගේ තමන්ගේ වශයෙන්ට උපාදානය කර ගැනීමට අල්ලා ගැනීමට කටයුතු කරන නිසයි ඒ පෘථග්ජන තත්වය. ඒ පෘථග්ජන තත්වයෙන් මිදුණු ගමන්ම ඒ පුද්ගලයා දකිනවා මේක ඇත්ත යථා භූත ඥාන දර්ශනය ලැබෙනවා. ඒ අනුව තමයි මේ අනිත්‍යානුපස්සී දුක්ඛානුපස්සී අනත්තානුපස්සී ඊට පස්සේ නිබ්බිදානුපස්සී විරහය කියන තත්වය තේරුම් අරගෙන මේ අනුධම්ම පරියාය අනුගමනය කරන්නේ. මේක නැවතත් මේ ත්‍රිලක්ෂණයමයි. එහෙම නැත්නම් මරණානුස්සතිය බුද්ධානුස්සතියමයි. වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ බුදුහාමුදුරුවෝ මේ අනුධම්ම සූත්‍ර හතර දේශනා කරලා ඊට පස්සේ තමා පංචවග්ගීය භික්ඛුන්ට මේ අවසාන මගපල ලබන්නට අර මේ පස්වග මහණුන්ට දේශනා කර සූත්‍රය වූ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළේ. දැන් මේක අර ඔය මේ කියන අනුධම්ම සූත්‍ර හතරේ අර්ථයමයි, ඒකේ හරයමයි, ඒක ප්‍රායෝගික පැත්තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසා දැන් අනත්ත ලක්ෂණ සූත්‍රයත් අපි පොඩ්ඩක් කියවලා බලමු. ඒකම් සමයං භගවා බාරණසියං විහෙරති ඉසිවතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවග්ගීය භික්ඛූ ආමන්තේසි භික්ඛෝති මන්තේ තිතේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං භගවා එතදෝල. පස්වග මහණුන් අර බුදුහාමුදුරුවෝ මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරලා ඊට පස්සේ පස්වග මහණුන්වම සෝතාපට්ටි ඵලයට මේ පත් කරලා ඊළඟට අර අනත්ත ලක්ෂණ සූත්‍රය අර අනුධම්ම සූත්‍ර දේශනා කරලා ඊළඟට අවසාන වශයෙන් මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. මෙතෙන්දී අත් වශයෙන් මේ දේශනාවක් නෙමේ කළේ බුදුහාමුදුරුව පොඩි පැහැදිලි කිරීමක් කරලා ප්‍රශ්න වැලක් එකසිය ගණනක් මේ බස්සවක මහණුන්ගෙන් විමසනවා. මේ ප්‍රශ්න අහන්නට පෙර බුදුහාමුදුරුව මේ නැවතත් අර පංචස්කන්ධය පිළිබඳව නැවත විග්‍රහයක් කරනවා. රූපං භික්කවේ අනත්තා. රූපං භික්කවේ අනත්තා. රූපංච හිදං භික්කවේ අනත්තා අත්තා අභවිස්ස. රූපං භික්කවේ අනත්තා. රූපංච හිදං භික්කවේ අත්තා අභවිස්ස. අත්ත කියන්නේ මමත්වයෙන් ගැනීම, අරගෙන තමන් කැමතිසේ ඍෂිසේ මනාපසේ පැවැත්වන්නට උත්සාහ දැරීම අභවිස්ස, අභව්‍යයි. එක කරන්න බැරි වැඩක්. දැන් මේ මාගදී භාෂාවේ කරන්න පුළුවන් වැඩක් නම් බබ්බයි භව්‍යයි කියලා කියනවා. අබබ්බයි අභව්‍යයි කියලා කියනවා කරන්න බැරි වැඩක්. එක කිසිසේත් සිදු නොවන කරන්න බැරි වැඩක් නම් අභව්‍යයි අභවිස්ස අබබ්බෝ කියලා කියනවා. අර අබබ්බෝ කාතුන් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා රූපං භික්කවේ අනත්තා. මේ රූප මමත්වයෙන් මගේ කොට මගේ වසඟේ මම කැමති පරිදි මගේ රිස්ස මනාපය අනුව යම් කිසි කෙනෙක් මේ රූපය පවත්වන්න හදනවා නම් ඒක වෙන්නේ නැහැ අනත්තා. ඒ හේතුව අත්තා අභවිස්ස. නයිදං රූපං ආබාධාය සංවත්තේය. නයිදං රූපං ආබාධාය සංවත්තේය. මේ එනිසා මේක තමන් කැමතිසේ කිසිසේත්ම ඒ කැමති වූ ආකාරයට පවත්වන්නේ නැහැ. ලබ්බේතච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසි. මේ තමන් මේකෙන් මේ අල්ලගන්න උපාදානය කරගන්න කල්පනා කරපු දේ තමන් නොදැනම මේක අහෝසි වෙලා වෙනස් වෙලා ඉවත් වෙලා අන්‍යතාභාවයට පත් වෙලා පත් වෙනවා. යස්මාකෝ යස්මාච්ච කෝ භික්කවේ රූපං අනත්තා තස්මා රූපං ආබාධාය සංවත්තති නච ලබ්බති රූපේ. එවං මේ රූපේ රූපං හෝති එවං මේ රූපං මා අහෝසීති. මේ රූපය තමන් කැමතිසේ පවත්වන්න කොච්චර උත්සාහ කරත් මේක නොලැබෙන බව යථා පරිදි තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ හිතෙන් උපාදානය කරගන්නට ඒ ස්වරූපයෙන්ම ස්වභාවයෙන්ම අල්ලගන්නට උත්සාහ දැරීම මේකේ කොහේමත් කිසි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ. හේතුව මොකද, මේ වෙලාව කාලය වෙනකොට ලෝකෙ භ්‍රමණය වෙනකොට වයසට යනකොට මේ සියලු රූප අනිත්‍යභාවයටපත් වෙලා සබ්බේ මේ පියේහි මනාපේහි විනාභාවෝ නානාභාවෝ කියන එක තමයි මේක මේ විග්‍රහ කළේ. ඒ වගේම වේදනා අනත්තා, ඒ වගේම සංඥා අනත්තා, සංඛාරා අනත්තා, විඥානං අනත්තා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පංචස්කන්ධයම අර රූප වගේමයි වේදනා සංඥා සංඛාර විඥාන කීයටවත් තමන් කැමති ආකාරයට නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ. ඒකේ නියත ස්වභාවය නිත්‍ය නැහැ, අනිත්‍යයි, සුඛ නැහැ, දුක්ඛයි, අත්ත නැහැ, අනත්ත. ඒකයි අත්තා අභවිස්ස කිව්වේ. මේ පහ නැවතරක් අර අනුධම්ම සූත්‍ර හතරේ තියෙන දෙයමයි මෙතන මේ විග්‍රහ කරන්නේ. විග්‍රහ කරලා උදාහම්දුරු ඊගාවට දැන් මේ පස්වක මහණුන්ගෙන් ප්‍රශ්න පේලියක් අහනවා. ප්‍රශ්න සිය ගාණක් මෙතෙන්දී අහනවා. දැන් මෙහෙම මේ විග්‍රහ කළා අනිත්‍ය දුක්ඛ අනත්ත. මේ විග්‍රහ කළා ත්‍රිලක්ෂණය පැහැදිලි කළා. මේ සියලු පංචස්කන්ධයට අදාළව විග්‍රහ කළා. විග්‍රහ කළා ඊගාවට දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා. තං කිං මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. එහෙමනම් මේ විග්‍රහයට අනුව මේක තේරුම් ගත්තා නම් යමක් තමන් මඤ්ඤත තං කිං මඤ්ඤත තමන් මේ රූපයක් තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ මනාපයට අනුව තමන්ගේ ඡන්දයට අනුව අර පටිච්ච වෙලා ඉච්ච වුණොත් ඒ රූපය තමන්ට නිච්චසේ පවත්වන්න පුළුවන්ද නිච්චසේ පවත්වන්න බැරිද අනිච්චද කියලා ප්‍රශ්නය ඇහුවා. රූපං නිච්චං වා අනිච්චං වා. පස්සක මහණුන් උත්තර දුන්නා අනිච්චං බන්ති. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා යම් පනා නිච්චං දුක්ඛං වා සුඛං වා. යම් දෙයක් තමන්ගේ කැමැත්ත අනුව තමන්ට පවත්වන්න බැරි නම් වෙනස් වෙනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් මේක දුකද සැපද දුක්ඛං වා සුඛං වා. දුක්ඛං බන්ති කියලා පස්වග මහණුන් පැහැදිලි කරනවා. ඊළඟට යම් පනා නිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මෙතන මේ අනත්ත නෙමේ අහන්නේ, අනත්ත කියන වචනේ පාවිච්චි කළා නෑ, විපරිණාම ධම්මං. යම් පනා නිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නු තං සමනුප්පස්සිතුං. එවන් දෙයක් තමන්ගේ හිතේ කැමැත්තට අනුව සමනුප්පස්සිතං, ඒ සිතේ කැමැති අනුව මනාපය අනුව පවත්වන්න නවත්වන්න උත්සාහ ගන්නවා නම් ඒ අනුව ඒතන් මම ඒසෝහාමස්මි ඒසෝමේ අත්තාති කියලා අස්මිමානෙන් පවත්වන්න උත්සාහ කරනවා නම් ඒක කරන්න පුළුවන්ද කියලා ඇහුවා. නෝ හේතං බන්ති. නෝ, එහෙම කරන්න පුළුවන් කමක් නවත්වන්න පුළුවන් කමක් නෑ කියලා පස්වග මහණුන් උත්තර දුන්නා. දැන් මෙතන ප්‍රශ්න තුනක් ඇහුවා. අනිච්ච දුක්ඛ අනන්ත පිළිබඳව, මේ රූපය පිළිබඳව පලියෙන් ඇහුවේ. ඊට පස්සේ වේදනාව පිළිබඳවත් ඒ ප්‍රශ්නම තුනම ඇහුවා. සංඥා පිළිබඳව, සංකාර විඥාන පිළිබඳව ප්‍රශ්න තුන ගානේ ප්‍රශ්න 15ක් පස්වග මහණුන්ගෙන් ඇහුවා, අහලා උත්තරේ ලබා ගත්තා. ඒ අනුව යම් පනා නිච්චං දුක්ඛං වා සුඛං වාති දුක්ඛං බන්තේ කිව්වහම, ඒ අනුව යම් පනා නිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නු තං සමනුප්පස්සති ඒතං මම ඒසෝමස්මි ඒසෝමේ අත්තාති නෝ හේතං බන්තේ කිව්වා. මම කොට, මගේ කොට, මගේ වසඟයට ගැනීම කරන්න පුළුවන් දෙයක් නෙමේ. එකෙන් කාටවක්වත් යහපතක් වෙන්නේ නැහැ, දුකටම පත් වෙනවා කියලා. මේක අර යථා පරිදි පස්වග මහණුන්ට මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන තිලක්කණය ඊටාම පිරිසිදුව තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයට මේක ප්‍රශ්න මේ ඇහුවා. ඊළඟට මේ ප්‍රශ්න 15 අහලා ඒකට උත්තරය ගත්තට පස්සේ ඒකෙම ඉදිරියට යනවා බුදුහාමුදුරුවෝ. මේ රූප පිළිබඳව නැවත 11 ආකාරයකට මේ රූප පිළිබඳව ප්‍රශ්නය අහනවා. තස්මාත්‍ය භික්කවේ යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ධා ඕලාරික සුකුමං හීනම් පනීතං යන් දුරේ සන්තිකේවා. 11 ආකාරයක මේ ඉස්සෙල්ලා ඇහුවේ රූපන් නිච්චං වා අනිච්චං වා. එක එක සියලු රූපවලට පොදුයි. ඊළඟට අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, අජ්ජත්තික රූප, බාහිර රූප, ඕලාරික රූප, සුකුම රූප, හීන රූප, පනීත රූප, දුර ළඟ රූප. දැන් හිතට ඔය 11 ආකාරයේම රූප නිසා අර පංචස්කන්ධය උපාදානය කරගන්නවා. අර ආස්වාදයක් ලැබෙනවා. ඒක නිච්චසේ සුඛසේ ආත්තසේ ගන්නවා. එනිසා මේ සංසාර බන්ධනය, රාග ද්වේෂ මෝහ බන්ධන තුන, බැමි තුන හිතක උපදිනවා මේ 11 ආකාර වූ රූප නිසා. ඒ 11 ආකාර වූ රූප නැවත අර අනිච්ච දුක්ඛානත් හැටියට දිගටම අහනවා. ඒකම ඊළඟට මේ වේදනාව, යාකාචි වේදනා, ඊළඟට යාකාචි සංඥා, ඒකේචි සංකාර, යං කිංචි විඤ්ඤාණං රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පිළිබඳව මේ ප්‍රශ්න 11 ගානේ තුනක් අනිච්ච දුක්ඛ අනාත්ත තුනයි ඒ අනුව ප්‍රශ්න 100 ගණනක් මේ පස්වක මහණුන්ගෙන් මේ සියලු ආකාර වූ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පිළිබඳව 11 ආකාරවම අහනවා ඒ අහලා ඊළඟට යම් අවසාන ප්‍රශ්නේ යම් කිංචි විඤ්ඤාණං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා ප්‍රණීතං වා යම් දුරේ සම්තිකේවා සබ්බං විඤ්ඤාණං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ත දැන් මේ පළවෙනි එකේ අර බලන්න අනිච්ච දුක්ඛ අනාත්ත ප්‍රශ්න තුන ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති දැන් බුදුහාමුදුරුවෝ අනි අවසාන වශයෙන් අහන්නේ නේතං මම න මේසෝ නසෝ මේ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යතාම් භූතං සම්මප්පඤ්ඤාය යතා පරිදි මම මගේයි ගැනීමට මමයයි ගැනීමට මගේ වසඟේ මම කැමැතිසේ පවත්වා ගැනීමට සුදුසු නොවන්නේමය කියන එක යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මේක දකින්න සැලැස්සුවා මේ සියලු දේ රූප වේදනා සංඥා සංකාර විඥාන අතීත උනත් වර්තමාන උනත් අනාගත උනත් අජ්ජත්තික බාහිර උනත් මේ කටුක උනත් සුමුදු උනත් දුර උනත් ළඟ උනත් මේ හිතකට අරමුණු වන රූප වේදනා සංඥා සංකාර විඥාන පහමාර 11 ආකාරයේ 55 ආකාරයේම අනිච්ච දුක්ඛ අනාත්ත තුන් ආකාරයක 165ක් ප්‍රශ්න බුදුහාමුදුරුව පංචවග්ගයේ භික්ඛුන්ගෙන් ඇහුවා අහලා අවසාන වශයෙන් පංචවග්ගයේ භික්ඛුන්ට මේක මේ ඇත්ත ඇටි හැටියට දැනෙන්න සැලසුවා මොකද්ද ඇත්ත නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මේ සියලු ප්‍රශ්නවල මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ මේ පංචස්කන්ධයේ පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ත යථා පරිදි තේරුම්ගෙන නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කරන්න. එහෙම අයින් කළාට පස්සේ එවන් පස්සම් මේක යථා පරිදි පසක් කොට දැකලා ප්‍රහාණය කළාට පස්සේ මේ හිතේ තිබුණු නිච්ච සුඛාත්ත බැම්ම භික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති එන්නේ කොහෙන් ආවත් අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළොත් නිබ්බින්දති කියන තැනටමයි එන්න ඕන සුතවා අරිය ශාවකෝ එවං පස්සං රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරයේපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගං විමුච්ඡති විමුත්තස්මින් විමුක්තිමිති ඥානං හෝති කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති ඉදමෝච භගවා අත්තමනා පංචවග්ගයේ භික්ඛු භගවතු භාසිතං අභිනන්දුන්ති ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බඤ්ජමානේ පංචවග්ගයානං භික්ඛූනං අනුපාදා ආසවේහි චිත්තානි විමුච්චින් සුති දැන් පන ඉදස් ඉමස්මින්ච පන කියන්නේ දැන් අරහත් ඵලයට පත්වීමක් පණ කියලා විග්‍රහ කරලා තියෙනවා. සෝතාපට්ටි ඵලයට පත්වීමත් පණ කියනවා. මේ චතුරාර්ය සත්‍ය හතර අවස්ථාවකදී පණ පිහිටවලා යථාභූත ඥානයෙන් අවබෝධ කර ගැනීම තමයි මේ පණ කියන වචනේ. ඒ අනුව මේක බඤ්ජමානී පංචවග්ගයේ භික්ඛූණං අනුපාදාය ආසවේහි චිත්තානි විමුක්තති. අරහතුන් වහන්සේට කියන නමක් තමයි අනුපාදාය ආසවේහි. ආසව නැවත කිසිම දවසක අනුසය හැටියට උපදින්නේ නැති තරමට විමුක්තිං සුති චිත්තානි. විමුක්ති වූ අර පූර්ණ වශයෙන් පූර්ණ විද්‍යා විමුක්තිය ප්‍රඥා විමුක්තිය පූර්ණ වූ තත්ත්වයට පත් වූ අරහතුන් වහන්සේට නැවත ආසව අනුසය කිසිම දවසක මේ බඹයක් වමනු චරිත කුරු ඇතුළට ගන්නත් බෑ, නවතින්නෙත් නෑ, අනුසය උපදින්නෙත් නෑ. ඒ තත්ත්වයට පත් වුණා කියන එකයි කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති කියන්නේ. මේ අනුව මේ පස්වක මහණුන්ට අවසාන වශයෙන් බුදුහාමුදුරුව දේශනා කළේ මේ ත්‍රිලක්ෂණය, මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය. මේ අනිච්ච දුක්ඛ අනාත්ත විපරිණාම දැන් මෙතනක් තියෙන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ත නෙමේ, අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ආත්ම අනාත්ම කතාවක් මේකේ කොහේවත්මත් මේ බුද්ධ දේශනාවේ නැහැ. නමුත් පස්සේ කාලේ කටු ආකාරයෝ මේ අත්තානත්ත කියන එක අර උපනිෂද් ධර්මයේ වේදාගමේ තිබ්බේ ආත්ම අනාත්ම කතාවකට ඈඳුවා පැටලුවා. ඒ නිසා බුද්ධ දේශනාව කිසිම ආකාරයක ආත්මනාත්ම දර්ශනයක් නෙමේ. මේ අත්ත අනත්ත කියන්නේ, අත්ත කියන්නේ අස්මිමානය, අනත්ත කියන්නේ විපරිණාම ධර්මයට පත් වෙලා වෙනස් වුණාම, විපරිණාමයට පත් වුණාම අනාත වෙනවා, අසාරට්ඨේන අනත්තා. එනිසා මේ ත්‍රිලක්ෂණය තේරුම් නොගෙන කිසිම කෙනෙකුට මේ මගඵල පූර්ණය කර ගැනීම අභව්‍යයි, අබබ්බෝ. ඉතින් ඒක නිසා මේක මේ ත්‍රිලක්ෂණය වෙනස් කිරීම නිසා මේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම, අනිච්ච දුක්ඛ අනාත්ත අර සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට මේ කැමැත්ත ඉච්ඡ කියන වචනේ තිබුණු ඉච්ඡ පටිච්ච නිච්ච අනිච්ච මේ වචන ඉච්ඡ කියන කැමැත්තෙන් හිතේ ඇති වූ ඉච්ඡ. මගලි භාෂාවේ ඉච්ඡ කියන්නේ පුද්ගලයෙකුගේ හිතේ ඇති වෙන කැමැත්ත. ඉච්ඡ එක එක පුද්ගලයාට එක එක ආකාරයටයි, එකම දෙයකට එකම අවස්ථාවේ මේ ඉච්ඡ කැමැත්ත එන්නේ. දැන් අර දූරියන් ගෙඩියට එකෙක් අර ප්‍රිය භවෙන් ඉච්ඡ වෙනවා, අනිත් පුද්ගලයා අර ගැටීමෙන් පටිච්ච වෙන්නේ අර දෙවෙනි වේසේ. ඉතින් ඒක නිසා මේ ඉච්ඡ කියන්නේ ඒ පුද්ගලයන්ගේ හිතේ ඒ වෙලාවට ඒ රූපේ, වේදනාව, සංඥාව, සංකාර, විඥානය කෙරෙහි ඇති වූ කැමැත්ත, ඡන්දය, නන්දි, ඉච්ඡ, කැමැත්ත, ඡන්ද මේ මාගදී භාෂාවේ මේ ඉච්ඡ විග්‍රහ කරේ. නමුත් මේ ඉච්ඡ සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට මේ අනිත්‍ය, අනිත්‍ය කියන එක වචනයක් තියෙනවා අනිත්‍ය කියලා, නිට්‍ය නෑ. නමුත් මේ නිට්‍ය කියන කතාවක් බුදු දහමේ මේ ත්‍රිලක්ෂණය තුළ කිසිසේත්ම අඩංගු නෑ. ඒක තේරුම් ගත්තේ නැත්නම් මේ ඉච්ඡ දහය තේරුම් නොගන්නා තාක්කල් මේ පුද්ගලයෝ මේ නිට්‍යයි අනිත්‍යයි කියන වැරදි සිංහල පරිවර්තනයකට ගියොත් ත්‍රිලක්ෂණය වැහෙනවා, ධර්මය වැහෙනවා, දම්මෝ අදම්මෝති වෙලා නිවන වැහෙනවා. ඉතින් ඒක නිසා මේ හිතේ ඇති වූ කැමැත්තක් තමා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි මේ ඉච්ඡ පටිච්ච නිච්ච අභිච්ඡ කියන මේ සියලු වචන වලින් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මාර්ගදී භාෂාවේ විග්‍රහ කළේ. මෙතන එහෙම මේ නිට්‍ය අනිත්‍ය කතාවක් නැහැ. එහෙම එකක් සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට පස්සේ කාලේ අටු ආකාරයෝ සිංහල භාෂාවට වැරදියටපත්. දැන් අද හාමුදුරුවරු ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ උගන්වන මහාචාර්යවරු පවා කියන්නේ මාර්ගදී භාෂාවෙන් තියෙන මේක මේ ඉච්ඡ අනිත්‍ය දුක්ඛ අනාත්ම සිංහල භාෂාවෙන් ඒක නිට්‍ය දුක්ඛ අනාත්ම. මේක වැරදි පරිවර්තනයක්. වචන තුනම සහ මුලින්ම වැරදි පරිවර්තනය. ඒ වගේ අර ධම්මෝ අධම්මෝති කියන තත්වයට මේක නියත වශයෙන්ම පත් වෙනවා. මොකද නිවන වැහෙනවා. මුළු නිවනම වැහෙනවා කෙනෙකුගේ මේ නිට්‍යයි අනිත්‍යයි සුඛයි දුකයි ආත්මයි අනාත්මයි කියපු හැටි. ඉතින් ඒක නිසා මේ බෞද්ධයා ඔය විසුද්ධි මාර්ගයේ ලිව්වට පස්සේ ඊට පස්සේ අටුව ආකාරයන්ගේ මේ වැරදි කතා නිසා මහා සාංගික නිකායේ බලපෑම් නිසා ත්‍රිපිටකයත් වැරදියට පරිවර්තනය කිරීම නිසා මෙතෙක් කල් බෞද්ධයන්ට මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන මාර්ගදී භාෂාවේ ත්‍රිලක්ෂණය තේරුම් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒක වැහුවා. ඒ වගේම මේ අනත්ත ලක්ෂණ සූත්‍රය මාර්ගදී වචන දෙකක් අනත්ත ලක්ෂණ කන. මේකේ තියෙන කන මේක ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරනකොට අද වුණත් ඔය සිංහල ත්‍රිපිටකයේ නදිවාලෙන් ලියපු සිංහල ත්‍රිපිටකයේ තියෙන්නේ අනාත්ම ලක්ෂණ. මේ වචන දෙකම වැඩි ඔතන අනාත්ම කියන එකක් කිසිසේත් නැහැ. තියෙන්නේ අනත්ත එහෙම නැත්නම් විපරිණාම. කන මිසක් අර කන අක්කන කියන එකේ කන මිසක් ලක්ෂණ ලකුණු කියන එකක් මෙතන අදහසක් එහෙම අර්ථයක් මෙතන නැහැ. ඒ නිසා ත්‍රිපිටකයේ මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා ලියව ගමන්ම ධම්මෝ අධම්මෝති මේ අනන්තරී පාප කර්මයක් වෙන විශාල පාපයක් ඔය ප්‍රතිවර්තකයෝ විසින් මේ ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී කරගත්තා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා හරි බුද්ධ භාෂිතේ ලපිටේ අලපිටේ අභාෂිතේ කළා මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා මේ නිවන් දකින්නට තිබුණු නිවැරදිම ත්‍රිලක්ෂණය විග්‍රහ කරපු සූත්‍රය මේ විදිහට විග්‍රහ කළා වැරදියට පරිවර්තනය කළා මිනිසුන්ගේ සිංහල මිනිසුන්ගේ නිවන ඇහුවා. ඒකයි උනේ. ඒක කවුරුත් තේරුම් ගත යුතුයි. එනිසා මේකේ මේ අනාත්ම ආත්ම කතාවක් බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. බුද්ධ දේශනාවේ කොතනකවත් ආත්ම අනාත්ම දෙකම තියෙන දෙයක් නෙමෙයි. දැන් අද බුද්ධ ආගම කියනවා මේක අනාත්මවාදයක් කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. මේක අනාත්ම කියන කතාවක් නැහැ. තියෙන අනත්ත. නමුත් බොහෝ සූත්‍රවල ඊයේ කියපු සත්තට්ඨාන කුසල සූත්‍රෙත් අද කියපු මේ අනත්ත ලක්ෂණ සූත්‍රෙත් තියෙන්නේ අනත්ත වෙනුවට විපරිණාම ධම්ම. ඒ නිසා මේකේ අනාත්ම කතාවක් නැහැ. විපරිණාම ධර්මය කියන්නේ තමන් අපි මේක මේ කැමැතිසේ අල්ලගත්තට පස්සේ ඒක අල්ලගත්ත මොහොතේ ඉඳන් ඒක විපරිණාම ධර්මයකට වෙනස්කමකට පත් වෙලා ඒ ආකාරයෙන් ඒ ස්වરૂපෙන් ස්වභාවයෙන් පවත්න්න නවත්තන්න බැරි තත්වයකට පත් වෙලා වෙනස් වෙනවා. ඒක තමයි විපරිණාම ස්වභාවය. ඒක තමයි අනත්ත ස්වභාවය. නමුත් මෙතනට මේ අනාත්ම කියපු වචන දැම්ම හැටියේ ධර්මයේ සහ මුලින්ම සදාටම නැති වෙලා විනාශ වෙලා යනවා ගියා. ඒ වගේම අර ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති මේ වචන තුනත් වැරදි විදිහට ත්‍රිපිටකේ පරිවර්තනය කළා. නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති කියන එක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියන එක සම්පූර්ණයෙන්ම වැරදි පරිවර්තනයක්. මේක නිසා තමයි අද බොහෝ මිනිස්සු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කිය කියා කියන්නේ. ඒක වැරදි. මේක මමයයි ගැනීමට, මගේයි ගැනීමට, මගේ වසඟේ පාත්වා ගැනීමට සුදුසු නොවන්නේ කියන අර්ථයක් පිරිසිදුව දෙන දෙයක්. මේ මාගදී භාෂාව වැරදියට පරිවර්තනය කළ ගමන් ඒ අර්ථකථාකාරයෝ මේ මිනිසුන්ගේ, සිංහල මිනිසුන්ගේ නිවන වැහිලා ගියා. වහලා දැම්මා. ඒකයි උනේ. ඉතින් ඒක කවුරුත් දැන් තේරුම් අරගෙන මේ සිංහල වැරදි පරිවර්තන පැත්තකට දාලා ඇත්ත යථා පරිදි තේරුම් ගන්න ඕනේ මාගදී වචන ආශ්‍රය. ඒක තමයි අවස්ථාව. දැනම් ප්‍රශ්නයක් ගන්න තියෙනවා. ඔව්, වචන ත්‍රිපිටකයේ තියෙනවා ජානතෝ. පළවෙනි වචනේ ජානතෝ කියන්නේ දැන් මේ හැම කෙනෙක්ම මේ බණ අහලා ලබන්නේ දැනුම. ජානතෝ එක විරුද්ධ වචනේ අජානතෝ. දැනුමක් නිසා පසක් කොට දකිනවා. පස්සතු අපස්සතු. ඒ දැනුම ලබාගත්තට පස්සේ පජානාති. පජානාති කියන්නේ තමන් තුළ ඇතිවන වෙනස තමන්ම දකිනවා. එතකොට ජානතෝ නැතුව පජානතෝ වෙන්න බෑ. ඒක පජානතෝ නොවුනොත් නප්පජානතු. ඊට පස්සේ පජානතෝ වුනොත් පරිජානතු. පරිජානතු පරිමුච්ඡතු. මුච්ඡතු කියන්නේ මිදී නිදහස් වෙන්න පුළුවන්. මේ අපි දැනගන්නේ වැරදි දේ වැරදි හැටියට පරිමුච්ඡති වෙන්න, පරික්ඛයා වෙන්න. ඊගාවට පරික්ඛයා. පරික්ඛයා කියන්නේ ඒක නැවත නූපදින විදිහට අනුපාද වශයෙන් කපලා නිදහස් වෙන්න. ඉතින් ඒක නිසා මේ මාගදී භාෂාවේ මේ වචන හරියට තේරුම් ගත්තේ නැත්නම් මෙතන මේ වචන තියෙනවා පජානාති. ඊට පස්සේ විහෙරෙයියක් තියෙනවා. ඊට පස්සේ විහෙරන්තෝ පරිජානාති පරිමුච්ඡති පරිමුත්‍ති කියලාත් කියනවා. පරික්ඛයා. පරික්ඛයා මේ අවසාන වශයෙන් පරිමුච්ඡති දුක්ඛස්මාති පදං. මේ නිවන් මඟ විග්‍රහ කරපු මේ වචන පේලිය. පරිමුච්ඡති කියන්නේ මුච්ඡ මුයන්න තියෙනකොට හැම තැනම මිදී නිදහස් වීම. මුත්‍ති විමුක්ති ඔය මුයන්න තියෙනවා නම් මේ බැම්මෙන් මිදී නිදහස් වීම. මා කියන්නේ මිදී නිදහස් වීම. මුත්‍ති මුච්ඡති පරිමුච්ඡති සියලු තැන්වල මිදී නිදහස් වීම. ඒක පොඩි වෙනසක් තියෙනවා. න නිච්චං. න නිච්චං කියන එක තමයි අනිච්ච. න නිච්චං කියන එක මාගදී භාෂාවේ න නිච්ච කියන්න බෑ. කියන්න පුළුවන් වෙන්නේ මොකද්ද? වචන දෙකක් හැටියට ඕනනම් කියන්න පුළුවන් න නිච්ච. නමුත් අනිච්ච. ඒක මාගදී භාෂාවේ භාෂා රීතියක්. ඒ නයන්නම එනවා නම් එක්ක අයන්න එනවා නම් න නිච්ච කියන්න බෑ අනිච්ච. අත්ත න අත්ත කියන්න බෑ අනත්ත. එනිසා මේ මාගදී භාෂාවේ භාෂා රීතියක් තියෙනවා. දැන් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු, දැන් මේක න අනුසුතේසු කියන්න බෑ. ඒක නිසා අනනුසුතේසු කියලා කියන්න වෙනවා. අයන්නත් දාන්න වෙනවා. ඒ වගේම මේ නිච්ච න නිච්ච බෑ, අයන්නත් දාන්න වෙනවා අනිච්ච. අත්ත න අත්ත කියන්න බෑ, අයන්නත් දාන්න වෙනවා අනත්ත. ඒ බොහොම භාෂා රීති අනුව මේ ශබ්ද නීති ප්‍රකරණයේ මේවා ඔක්කොම තියෙනවා. ඒ ශබ්ද නීති ප්‍රකරණය අනුව මගධී භාෂාවේ යම් යම් මේ ශබ්ද සංඥා හැසිරවීම එක එක මිනිසුන්ට ඕන විදිහට කරන්න බෑ. පණ නිච්චං, පණ කියන එක දැන් මේ හැමතිස්සම පණ නිච්චං, තමන්ගේ වසඟේ දැඩිව අල්ලගෙන පවත්වන්න බෑ කියන එකයි. නිච්චං පණ නිච්චං. සබ්බේ මේ පියෙහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. මේ දැන් අපි යමක් අපේ හිතෙන් තමයි අල්ලගන්නේ. දැන් මේ අතින් මොකවත් අල්ලගෙන නැහැනේ. කොහෙන්ද අල්ලගන්නේ? හිතෙන්. හිතෙන් අල්ලගන්නේ හිතේ උපදින කැමැත්ත අනුව. යම් රූපේ ප්‍රිය. ඒකනේ අර මේ දැන් මහා සතර අධිපට්ඨාන සූප්පේ සාතරූපම් පිය රූපම් තන්නා. සාතරූපම් පිය රූපම් කියන්නේ අර කැමැත්ත අනුව තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහම අල්ලගන්නේ. ඒක තමයි මේ කැමැත්ත. ඉච්ඡ නිච්ඡ නන්දි. මගධි භාෂාවේ ඉච්ඡ නන්දි ඡන්ද, සිංහල භාෂාවේ කැමැත්ත. අපේ කැමැත්තක් නැත්නම් අපි යමක් අල්ලගන්නේ නැහැ, එකතු කරගන්න, අයිති කරගන්න, ඇතුළට ගන්න, උඩ ගහ ගන්න, මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ වසඟයට පාත්තන්න ගන්න. හැබැයි ඒ කැමැත්තෙන් ගත්ත දේ අර පෘථග්ජන පුද්ගලයා ඒ කැමැත්ත සදා කාලයටම එහෙම තියනවා කියලා නිච්චසේ සුඛසේ අත්තසේ අස්මිමානයෙන් ගන්නවා. මං අර උදාහරණයකුත් කිව්වේ අර තරුණ ළමයෙක් අර ගෑන් ළමයිගේ රූපයක් දැක්ක ගමන්ම ඒ ෆොටෝ එක අරගෙන නිච්චසේ පැවැත්තුවා. දැන් ඒක වෙනස් වෙන්න, වෙනස් කරන්න. හැබැයි යාට වෙනස් වෙනවා, වෙනස් කරන්න වෙනවා අලුතෙන් දැක්ක ගමන්. දකින්නකම් යථා භූත ඥානයේ ඇත්ත දැක්ක ගමන් වෙනස් වෙනවා. එතකන් ඒක දවස ගානෙම ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න. දැන් මේක අපි වෙනස් කරගන්න ඕනේ. මේක ඇත්ත. අපි මේ කොච්චර කැමැත්තෙන් ප්‍රියමනාපයෙන් අල්ලගත්තත්, උපාදානය කරගත්තත්, එකතු කරගත්තත්, අයිති කරගත්තත් මේ පැවැත්ම තුළ තියෙන කිසිම දෙයක්, එකක් දෙකක් නෙමෙයි කිසිම දෙයක්, සබ්බේ මේ පියේහි මනාපේහි කිසිම දෙයක් අපේ ප්‍රිය වූ මනාප වූ බව වනුව කැමැත්ත අනුව චන්ද්‍රාගය චන්ද චන්ද කැමැත්තෙන් ඒ ආකාරය මේ අයුරින්ම පවතින්නේ නෑ නවතින්නේ නෑ. ඒක තමා මේ මාගදී භාෂාවෙන් කිවේ අනිච්චානු පස්සී විරති නිච්ච සංඥා පජාති, දුක්ඛානු පස්සී විහරති සුඛ සංඥා පජාති, අනත්තානු පස්සී විහරති අත්ථ සංඥා පජාති. එහෙම අපි හිතේ නිච්ච තියෙනවා නම් යම් අර අපි කිව්වේ යද නිච්චං තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා. යමක් නිච්චසේ අල්ලගන්න උත්සාහ කරනවා නිච්චසේ පවතින් නැත්නම් ඒක අනිච්ච වෙනවා. නිච්චසේ පවතින් නැත්නම් දුකට හේතුව. එහෙම දුකක් උපදිනවා නම් අනාත වෙන්න හේතුව. ඒකමයි මේ මේකමයි මේ බුද්ධ ධර්මයේ තියෙන අටක්කරා තීන පදා කියන ගැඹුරුම ගැඹුරු ධර්මය. ඒ ගැඹුරු වචන තුන ධර්මයම වෙනස් කළා. අනිත්‍යයි දුකයි අනාත්මයි, නිත්‍යයි සුඛයි ආත්මයි. මුලටම කටුව ගැහුවා. කොටෙන්ටද ගැහුවේ? හරියටම බලලා මුලටම ගැහුවා. ඉතින් එදා ඉඳන් කිසි කෙනෙකුට කොතනකවත් නිවන් දකින්න බෑ. ඇයි මේ හොයන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි? ඔව් ඒක ඒ උදාහරණයක්. ඔය එහෙමත් තිබ්බා. ඉතින් එහෙම තියලත් මේක හැබැයි මේ අර නිට්ටයයි නිච්චයි කියන එකේ අහසට පොළොමෙන් වෙනසක් තියෙනවා. දැන් මං උදාහරණයක් කියන්නම්. හවස හයට ඉරබැහීම නිට්ටයයි. අපිට භාවනා කරලා වෙනස් කරන්න පුළුවන්ද? අපේ හිතේ කැමැත්තක් ඇති වුණා යම් දෙයක් ඉච්ඡ නිසා. අපිට භාවනා කරලා ඒක අයින් කරන්න පුළුවන්ද? පුළුවන්. ඔන්න තේරුම් ගන්නකෝ. හවස හයට ඉරබැහිනක අපිට භාවනා කරලා අයින් කරන්න බෑ. හැබැයි අපේ හිතේ වැරදි කැමැත්තක් ඇතිවීම නිසා අපි යමක් ඉච්ඡසේ පටිච්ච වුණා අභිච්ච බව අල්ලගත්තා. ඒක ඇත්ත ඇති හැටියට දැකලා භාවනා කරලා අනිච්ච අනුපස්සනා කරලා අපිට ඒක හිතෙන් අයින් කරගත්ත ගමන් දුකෙන් මිදෙන්න පුළුවන්ද? පුළුවන්. මෙන්න මේකයි වෙනස. නමුත් අර නිත්‍ය දේ අපිට මොන භාවනා කළත් නිත්‍ය අපිට අනිත්‍ය කරන්න බෑ. ඒක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේක තේරුම් ගත්තේ නැති බෞද්ධයෝ තමයි ඔය දැන් ඔය රාජකීය පණ්ඩිත මහා බෞද්ධ විශ්වවිද්‍යාලේ හිටියත් මේක ගැන මේ ශේෂයක් කල්පනා කරන්න තරම් මොලයක් තිබුණා නම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අදත් නිවන් දකින විදිහට ඒ අයට තේරුම් ගන්න පුළුවන්. විපරි කෙලින්ම තියෙන මේ අනාත්ම කතාවක් නෙමෙයි තියෙන විපරිණාම. සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාව විනා භාව. ඒකයි අපි ඇයි උපාදානය කරගන්නේ? මේ විපරිණාම බව වෙන බව වෙනස් වෙන බව දැක්කනම් අපි ඒක උපාදානය කරගන්නේ. අපි ඒක උපාදානය ඒ අවස්ථාවේ අපි ඒක භාවිතයට ගැනීම බුදුහාමුදුරුවොත් අනුදෙනවදාලා ඒක වැරදක් නෙමෙයි. පංචස්කන්ධය පංචස්කන්ධය හැටියට ඕනම කෙනෙකුට භාවිතා කරන්න ඕන. බුදුහාමුදුරුවොත් භාවිතා කළා. භාවිතා නොකර ජීවිතේ පාත්වගෙන යන්න බෑ, ජීවත් වෙන්න බෑ. නමුත් මේ උපාදානය කරගන්නේ ඇයි මේ පංචස්කන්ධය? ඒකයි වරද. පංචස්කන්ධය උපාදානය කරගන්නේ අර නිච්චසේ කැමැත්තෙන් ඉච්ඡසේ නිච්චසේ සුඛසේ අස්මිමානෙන් අත්තසේ දකින නිසා. මේක තේරුම් ගත්තනම් ඔය ත්‍රිලක්ෂණය ඔය ත්‍රිලක්ෂණය කියන පරිවර්තනයක් කරන්නේ. මේක අනාත්ම ලක්ෂණය කියලා මම පරිවර්තනය කරන්නේ. කවුරු හරි බලමුක මේක මෙච්චර මේ විනාශයක් කළානේ. මෙතෙන්දි ත්‍රිපිටකේම අද ලියලා තියෙන ත්‍රිපිටකේම සිංහලට ලියලා තියෙන අනාත්ම ලක්ෂණ බුද්ධ භාෂිතය අමු අමුවේ විනාශ කළා නිවන මිනිසුන්ගේ වැහුව. නැහැ ආස්වාදය. දැන් එක්කෙනෙක් ලැබන ආස්වාදය ඒකෙන් තම කෙනෙක් ලැබනවාද? දැන් දූරියන් උදාහරණ. දූරියන් ගෙඩියක සුවඳ රස ඇහැට දකින මේ අර සුවඳ ඒක වගේම දූරියන් කියන නම මේ වගේ අර සුවඳ පාට මේ සියලු දේ අර ප්‍රියමනාප වූ පුද්ගලයාට අමුර්ථය වගේ රසයි ආස්වාදය. ඒ දූරියන්ම වමන යන තරම් අප්‍රියයි තව පුද්ගලයෙකුට. මේක තමයි දෙපැත්ත. කාගෙද මේ වරද? කාගෙද අර අන්තවාදී? ඔය දෙන්නම අන්තවාදී. අමෘත්‍ය වගේ හිතන මිනිහත් අන්තවාදී. වමන යන තරමිට මේ තමන්ගේ ගාව තියෙන වරදක් මේක. මේ වරද නොදකිනීම තමයි අඥානකම. දැන් ඒ පුද්ගලයෝ දෙන්නම අර අමෘත්‍ය වගේ හිතන්නේ මේ දූරියන් ගෙඩිය. මේ වමන යන තරම් හිතන්නේ දූරියන් ගෙඩිය. මේ කාගේ ගාව තියෙන ගතියක්ද? තමන්ගේ ගාව. මේ තමන්ගේ ගාව තියෙන ගතිය නොදැනීම තමයි දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට හැම මිනිහෙක්ම තමන් මිම්මක් කෝදුවක් මානියක් හදාගෙන මේ සියලු දේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමන්ගේ මිම්මෙන් මැනලා එක ඇලෙනවා එක ගැටෙනවා එක මුලා වෙනවා. මේක වැරදි. මේ තමන්ගේ මිම්ම වෙනස් කරගන්න ඕන. එකයි අර පණ ඉදංකෝ පණ භික්කවේ දුක්ඛ අරියං සත්‍යං ඉදංකෝ පණ භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කිව්වේ. මේ පණ කිව්වේ අන්නේ තමන්ගේ මිම්ම වැරදි බව දැනගෙන බුදුහාමුදුරුව හදා දුන්න පෙන්වා දුන්න මිම්මක් තියෙනවා. මොකද්ද ඒ මිම්ම? බුදුහාමුදුරුව මිම්මක් හදලා දුන්නා මේ සියලු දේ මනින්න. මොකද්ද ඒ මිම්ම? ආතාපි සම්පජානෝ සතිමා. එවනනම් හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න. ණය විනයට සසඳා බලන්න. මේක තමයි බුදුහාමුදුරුව හදලා දුන්නේ. ඒ මිම්ම කවදක්වත් කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ මිම්ම කිසි කෙනෙකුට නරකක් වෙන්නේ නැහැ. අවිඩක් අසහනයක් වෙන්නේ නැහැ. ඇලින් නැහැ, ගැටින් නැහැ, මුලා වෙන්නේ නැහැ. උපේක්ෂිත පමණයි මතුවේ. ඔව්, සාතරූපං කියන්නේ ඒකෙන් යම් සෙතක් සහනයක් සුවයක් සයන්නෙන් එන සියලු දේ. දැන් හීන රූප කියන්නේ අපිව නිකන් තෙරපන අපිට දුකක් අපහසුවක් අමාරුවක් අවැඩක් අසාධාරණයක් දෙන දේ හීනයි. අපිට සුවයක් සෙතක් ශාන්තියක් සහන දේ නැයක් දෙන දේ ප්‍රණීතයි. පණීත අපණීත කියලා තමයි මේක ත්‍රිපිටකෙටි. දැන් අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති, නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිම් පජහති, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති, පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බූපදි පජහති. ඊගාවට තියෙනවා අනිමිත්තානුපස්සී විහෙරති නිමිත්තං පජහති. එන්න ඊගාවට තියෙනවා අපනිහිතානුපස්සී විහෙරති පනිහිතං පජහති. අන්න පනිහිත, අන්න අර හීන පණීත බව. එතකොට අතන තියෙන්නේ අපනිහිතානුපස්සී විහෙරති පණීතං පජහති. දෙකම පජහති. ඒ හීන ප්‍රණීත අන්ත දෙකක් උපේක්ඛාවට බාධා දෙයක්. දැන් මේ බුද්ධ දේශනාවේ හැම තැනකම විග්‍රහ කරලා තියෙන්නේ මේ අන්ත දෙකකින් මිදිලා උබේ උබෝ අන්තෝ අනුපගම්ම, උබෝ අන්තෝ අනුපගම්ම. දැන් අර බාහ්‍ය දාරු වීර්ය තුමාටත් කිව්වේ නෙව ඉඩ න හුරං න උබේ මාන්තරේ. මේ මහා මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේත් කිව්වේ උබෝහන්තෝ අනුපගම්ම. ඊට පස්සේ අපි මොකද්ද අපේ හිතේ ඇති කරගත යුතු ගතිය? අපි අපේ හිතේ දැන් අර මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතේකේ තියෙනවා. මොකද්ද අපි හිතේ ඇති කරගත යුතු ගතිය? උපේක්ඛා සංකාර උපේක්ඛා ඥානය. සබ්බ සංකාරේසු උපේක්ඛා ඥානය. දැන් මේ උපේක්ඛා ඥානය උපේක්ඛාව මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන බුද්ධ ඥානයක් හැටියට භව උදුරා දමන්නට උපකාරක ඥානය බුද්ධ ඥානය. මේ උපේක්ඛාව සියලු මිනිසුන්ගේ හිතේ යම් ආකාරයක තියෙනවා. මිනිස්සු හැටියට මිනිස්සු හැටියට කටයුතු කරන සියලු අයගේ හිතේ උපේක්ඛාව යම් ප්‍රමාණයකට තියෙනවා. අරහතුන් වහන්සේගේ හිතේ උපේක්ඛාව පූර්ණ වශයෙන් තියෙනවා. ඒකට කිව්වා අරිය උපේක්ඛා. මේ උපේක්ඛාව අවස්ථා පහකදී පූර්ණය කරගන්න ඕන. දැන් සියලුම පෘථග්ජන මිනිස්සු කිසි ධර්මයක් දන්නේ නැහැ, කිසි මඟපළයක් නැහැ, කිසි ධර්මයක් අහලා නැහැ. ඔය අපි හිතමු කොච්චීනෝ, ජපන්නෝ, සුද්දෝ, කවුරු හරි, ඔය ඇමරිකන් කාර්යෝ, එක්කෝ අප්‍රිකන් කාර්යෝ, මේ මනසක් තියෙන සියලු මිනිස්සු ගාව තියෙනවා යම් කිසි උපේක්ඛා සිතක්. ඒ සිතට කියනවා, ඒ උපේක්ඛා සිතට කියනවා ගේහ සිතං උපේක්ඛා. ඒක මොකද්ද? ගේහ සිතං උපේක්ඛා. දැන් සමහර විටක ඒ වෙලාවේ අපි උපේක්ඛාවෙන් ඉවසලා විමසලා කටයුතු කළා, ඒකෙන් මිදෙනවා. ඒක අර මේ gedara ජීවිතයේ යහපත්ව පහත්වගෙන යන ධර්මයක් දැනගෙන නෙමෙයි. මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා දැනගෙන නෙමෙයි. මේ අර සති සම්බොජ්ජංග, ධම්මවිචේ සම්බොජ්ජංග, විරේ සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්ස සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග දැනගෙන නෙමෙයි. පූර්ණ කරගෙන නෙමෙයි. නමුත් ඒ ගේහසිතං උපේක්ඛාව ඒ පුද්ගලයා තුළත් මිනිසු තුළත් මේ හැම කෙනෙක් තුළත් වරින් වර තියෙනවා. ඒක ගේහසිතං උපේක්ඛාව. ඒ ගේහසිතං උපේක්ඛා නිවනට කිසි දෙයක් උපකාරයක් නැහැ. හැබැයි gedara ජීවත් වෙන්න, මේ gedaraක ජීවත් වෙනකොට යම් යම් කටයුතු කරනකොට සමාජ සම්මුතිය සඳහා ඒ ගේහසිතං උපේක්ඛාව උපකාර වෙනවා. මේ ධර්මය යම් කිසි කෙනෙක් මේ හේතුඵල දහම ඇහුවට පස්සේ, මේ ධර්මාවබෝධයක් ලැබුණට පස්සේ, බණ ඇහුවට පස්සේ, මේ ද්වතාවය විශේෂයෙන්ම ද්වතාවය තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවන උපේක්ඛාව වෙනස් වෙනවා. මොකටද වෙනස් වෙන්නේ? අර ගේහසිතං උපේක්ඛාව වෙනස් වෙනවා නෙක්ඛම්ම උපේක්ඛා. මොකද්ද දෙවෙනි අවස්ථාව? නෙක්ඛම්ම උපේක්ඛා. මේ නික්මීම, කාමෙන් නික්වීම, වැරදෙන් නික්මීම, ඒ නෙක්ඛම්ම උපේක්ඛා. නෙක්ඛම්ම උපේක්ඛාව හිතේ ඇති වූ පුද්ගලයෙක්, ඇති කරගත්ත පුද්ගලයෙක් අර ගේහසිතං උපේක්ඛාවට වඩා අර කාමෙහි විවිච්ච, පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච කියන නෙක්ඛම්ම කියන තත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයා යම් යම් දේවල් වලට කැමති වෙන්නේ නැහැ. උපේක්ඛාසිතින් ඒවා ඉවසලා විමසනවා. ඒ පුද්ගලයා ආර්ය මාර්ගයට, සෝතාපට්ටි මාර්ගයට පත් වූ පුද්ගලයෙක්. මේ නෙක්ඛම්ම උපේක්ඛාව තියෙන පුද්ගලයා. ඒ පුද්ගලයා ධර්ම මාර්ගයේ යනවා. මේ පුද්ගලයා යම් අවස්ථාවක මේ නෙක්ඛම්ම උපේක්ඛාව පූර්ණය කරගෙන ආනපාන සති සමාධියේ දිගටම ආනපාන සති සමාධියේ දිගටම යනකොට මේ නෙක්ඛම්ම උපේක්ඛාව යම් තත්වයකට පූර්ණය වෙනවා. නෙක්ඛම්ම උපේක්ඛාව යම් අවස්ථාවකට පත්තු ගහම ආනපාන සති සමාධියෙන් ලැබ අර සතරාධිපට්ඨානේ තේරුම් ගත්තාම චතුරාර්ය සත්‍යම් දැක්ම දෘෂ්ටිය පිරිසිදු වුණා. ඒ පුද්ගලයා තුළ සෝදාපට්ටි ඵලයට පත් වෙනවා. සෝදාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළ තියෙන්නේ සේක උපේක්ඛාව. ඒ තුන්වෙනි අවස්ථාව මොකද්ද? සේක උපේක්ඛා. ඒ සේක උපේක්ඛාව තියෙනවා. සේක කියන්නේ මේ කෙලෙස් කපා දැමිය යුතුයි, කපා දැමිය හැකි කියන ඒ උපේක්ඛාව. ඒක සේක උපේක්ඛා. ඒ සේක උපේක්ඛාව තියෙන පුද්ගලයා සෝතාපට්ටි ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහන්ත මාර්ගය, මේ සියලු අවස්ථාවල කෙලෙස් කපනවා, රාග විරාග කරනවා. ඒ පුද්ගලයා තුළ තියෙන්නේ මේ අවස්ථා සියල්ලෙදිම සෝතාපට්ටි ඵලයේදී, සකදාගාමි මාර්ගයේදී ඵලයේදී, අනාගාමි මාර්ගයේදී ඵලයේදී, අරහන්ත මාර්ගයේදී තියෙන්නේ සේක උපේක්ඛා. මේ සේක උපේක්ඛාව අවසන් වෙන්නේ අරහන්ත මාර්ගය පූර්ණ කරගැනීමෙන්. අරහත්ත්වයට පත් වූ, අරහත් ඵලයට පත් වූ උතුමාගේ මේ සේක අසේක කියන තත්වයට, අසේක උපේක්ඛාව කපන්න ඉතුරු වෙලා නැහැ තවත් කෙලෙස්. අසේක උපේක්ඛාව, මේ අසේක උපේක්ඛාවට පත් වූ, අරහත් ඵලයට පත් වූ උතුමා ඊට පස්සේ ජීවත් වෙනකොට න සේක කියන තත්වයේ එක්ක අරිය උපේක්ඛා. එතකොට අරහතුන් වහන්සේගේ උපේක්ඛාව අරිය උපේක්ඛා කියලත් කියනවා, න සේක උපේක්ඛා කියලත් කියනවා. මෙන්න සේක උපේක්ඛාව තමයි අග්‍ර. මොකද්ද අග්‍ර? න සේක උපේක්ඛා. දැන් මේක ත්‍රිපිටකයේ තියෙන මොකක් පිළිබඳවද මේ න සේක උපේක්ඛාව අග්‍ර වෙන්නේ? මේ මුඛ හයට එන නිමිති පිළිබඳ උපේක්ෂිතින් මොකක් මොනවද මේ න සේක වෙන්නේ? මුඛ නිමිත්ත. දොරවල් හයට එන, ඇහැට කන්නාසයට එන මුඛ නිමිත්ත. මේක විභංග ප්‍රකරණේ තියෙනවා. න සේක අග්ග මුඛ නිමිත්ත කියලා. දැන් ඕක න සේක අග්ග කියන එක, න සේක කියන එක නාසිකා කළා. දැන් නාසිකා අග්ග මුඛ නිමිත්ත කියලා තියෙනවා. මේක අර නාසයේ අග, න සේක කියන්නේ නැහැ, නාසිකා කියන්නේ නැහැ. මේ නාසයට කියන්නේ ගාන මාගදී භාෂාව. දැන් ඕක පරිවර්තනය කරලා තියෙන්නේ නාසිකග්ගයට එන මුඛ නිමිත්ත බලන්න කියලා. මේක මේ පරිවර්තකයෝ කිසිම මාගදී භාෂාව පිළිබඳ දැනුමක් නැතුව මේ මාගදී භාෂාව සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. න සේක අග්ග තියෙන්නේ, අග නෙමෙයි. අග නම් මාගදී භාෂාවෙන් කියන්නේ නෙත්ති, නෙත්ති ප්‍රකරණය. අග නෙත්ති කිව්වනම් අන්නාග. අනිපාර මුඛ නිමිති කිව්වහම මේ එකකට නෙමෙයි, මුඛ හයට මේන නිමිති සියලු දේ. න සේක කියන එක නාසිකා කියලා, න කියන එක නා කළා, එච්චරයි. මේ වගේ මේ පරිවර්තකයෝ තමන්ගේ අර කබර ගොයි මසුත් මේ තල ගොයි මස් කළා අරගත්තා, තමන්ගේ එක තමන්ගේ අදහස සනාථ කරන්න, ඇත්ත බුදුදහම අනාථ කරන්න. බුදුදහම අනාථ කළා, නිවන මිනිසුන් අනාථ කළා. ඒකයි උනේ. කය ෂය නෙමෙයි මේක. මේ ඒකත් වැරදි වචනයක්. මේකේ ෂය කියලා එකක් නැහැ, තියෙන්නේ කය. කපන්න ඕන. දැන් මේ ෂය කියන්නේ සංස්කෘත වචනයක්, වැරදි වචනයක්. දැන් අපි තියෙනවනේ ඔය ගණකාධිකරණයේ තියෙනවනේ ෂෙයර් කරනවා කියලා. මේක කෙරවලක් වෙන්නේ නැහැ කවදක්ක. වටිනාකමක් වත්කමක තියෙනවා ෂෙයර් කරලා ඉවර ඉතුරු වෙලා තියෙනවා කොහේ හරි. ඒක කැපිල්ලක් නැහැ. ක්ෂය වෙන්නේ නැහැ. සංස්කෘත වචනය ෂෙය. නමුත් ක්ෂය කියන්නේ එක පාට මේක කපනවා ඉතුරුක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ක්ෂය කියන එක සංස්කෘත භාෂාවට පරිවර්තනය කළා ෂය කියලා. කොයිතරම් ලොකු වැරදක් වුණාද? අර කන කියන එක ෂණ කියලා සංස්කෘත භාෂාවට පරිවර්තනය කළා. සියලු වචන මේ සංස්කෘත භාෂාවට පරිවර්තනය කරනකොට ධර්මය විකෘති වෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්ව අර චූලාගපාලියේ ආමුදුරු දෙනමක් ඇහුවනේ මොකද්ද හාමුදුරු දෙනමගේ නම නම් මට මතක නැහැ. මේ ඒ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් ඇහිලා ඇහුවා අපි හොඳට මේ සංස්කෘත භාෂාව ඡන්දස් භාෂාව බොහොම හොඳට ඉගෙනගෙන තියෙනවා. බොහොම මිනිස්සු ඉන්නවා මේ සංස්කෘත භාෂාවෙන් උගත්තු එයාටත් ගැලපෙන විදියට මේ මාගදී බුද්ධ භාෂිතය ඡන්දස් වෛදික භාෂාවට පරිවර්තනය කරන්නද කියලා. බුදුහාමුදුරුවෝ වහාම විනය නීතියක් පැනවා. නිකන් නෙමෙයි විනය නීතියක් පැනවා. මේ බුද්ධ භාෂිතයේ බුද්ධ දේශනාව මේ මාගදී පද කිසි දවසක ඡන්දස් වෛදික භාෂාවන්ට පරිවර්තනය කරන්න එපා කියලා. නමුත් පස්සේ කාලෙක ඔක්කොම පරිවර්තනය කළා. ඔය දැන් ඔය කරලා තියෙන්නේ මේ 1954 ත්‍රිපිටක පරිවර්තනය කරද්දී ඔක්කොම ඡන්දස් වෛදික භාෂාව. විශේෂයෙන් ආනන්ද මෛත්‍රී හාමුදුරුව පරිවර්තනය කරපු සියලුම් පොත්වල අන්තවාදී ලෙස සංස්කෘත වචන, එයා සංස්කෘත ඉගෙනගෙන තිබුණ නිසා සංස්කෘත වචන වැඩියෙන්ම තියෙන්නේ ආනන්ද මෛත්‍රී හාමුදුරුව පරිවර්තනය කරපු පොත්වල. ඕන කෙනෙකුට කියවලා බලන්න පුළුවන් සංසන්දනය කරලා. සේක දැන් මේ උපක්කාව දැන් කෙලෙස් කපමින් යන උපේක්ඛාව සංකාර පිළිබඳව කෙලෙස් කපමින් යන උපේක්ඛාව සේක උපේක්ඛාව. කෙලෙස් කපලා අවසන් වුණාම අසේක ඵලයටපත් අරහන්ත ඵලයටපත් වුණාම සේක අසේක වෙනවා. ඔව් දැන් ඵලයේ සෝතාපන්න ඵලයටපත් වෙනකන් කිසිම පුද්ගලයෙක් සේක උපේක්ඛාවෙන් කටයුතු කරන්නේ නැහැ. මේ තමන්ගේ හිතට එන අරමුණු පිළිබඳවයි මේ සේක උපේක්ඛාව පවත්තන්. හිතට එන මුඛ නිමිත්ත නිමිති පිළිබඳවයි. එමන සංකාර පිළිබඳවයි. සංකාර සියල්ල සේක උපේක්ඛාවෙන් නවත්තනවා කියන්නේ සංකාර විසංකාර කරන එකයි. ඒ සංකාර වලට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, උලා වෙන්නේ නැහැ. එමන විසංකාර කළා. ඒක සේක උපේක්ඛාව. දැන් අරහත් ඵලයටපත් වුණාම දැන් සංකාර විසංකාරල කළා අවසානයි. අනුසය අලුතෙන් උපදින්න ඒ නිසා කපන් දෙයක් නැ. ඒ නිසා අසේක එක වුණාට පස්සේ න සේක කියන தத்துவයටපත් වුණා. උපේක්ඛා සිතින් සියලු දේ ඉවසා විමසා කටයුතු කරන්න පුළුවන් වුණාම සියලු සිත් ප්‍රභාස්වරයි. ප්‍රභා අස්වරයි වචන දෙක. ප්‍රභා අස්වරයි. දැන් චර නැහැ. දැන් අර කාමාවචර රූපාවචර අරූපභාවචර අයින් කළා. අයින් කළාට පස්සේ ප්‍රභා බොහොම පිරිසිදු වෙලා, ප්‍රභා කියන්නේ නැවත කිලුටු නොවන ආකාරයට අස්වර අස්බරයි. එක ප්‍රභාස්වර සිට අරහතුන් වහන්සේගේ සිට නියත වශයෙන්ම සදාකාලයටම සදහටම නැවත කිසි දවසක කිලුටු නොවන ආකාරයට ප්‍රභාස්වර. අර කුඩා උපදින දරුවගේ හිත උපදින මොහොතේ ප්‍රභාස්වරයි. අවුරුදු තුනම හතරක් හතරක් යනකොට කිලුටු වෙන ආගන්තුකේ උපගිලිට එන උපගිලිට කිලුටු වෙනවා.
ස්වාමීන් වහන්ස බුදුන් වහන්සේගේ සියලුම ධර්ම දේශනා සූත්‍ර විදිහට සකස් වෙලා
තියෙනවා. නෑ.
සුත්තං කියන වචනේ තේරුම්
ගන්න. දැන් බුදුහාමුදුරුව ඔය අවුරුදු 45ක් තුල දේශනා කරපු ධර්මයෙන් ආනන්ද හාමුදුරුව බොහොම සුළු කොටසක් අහගත්තා. ආනන්ද හාමුදුරුව උපස්ථායකයා වුණේ අවුරුදු 18කට 19කට පස්සේ. ඒට පෙර දේශනා කරපු දේ ආනන්ද හාමුදුරුව දන්නේ. බුදුහාමුදුරුව පස්සේ කාලෙකදී කීපයක් වැදගත් දේවල් කිව්වා. ඒ වැදගත් දේවල් කියපු ටිකත් ආනන්ද හාමුදුරුව දැනගත්තා. නමුත් ආනන්ද හාමුදුරුව නැති තැන්වල දේශනා කරපු බොහෝම දේවල් මේ ධර්මයට ඇතුළු නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල දේශනා කරපු මේ මහා ධර්මස්කන්ධයෙන් 10%ක් හෝ 15%ක් තමයි අද ඔය ත්‍රිපිටක සූත්‍ර හැටියට තියෙන්නේ. දැන් තව ප්‍රශ්නයක් ඇහුවානේ සුත්ත කියන්නේ. අපි ගණන් හදන්න වීජ ගණිතය රේඛා ගණිතය මොකද්ද දෙන්නේ? සූත්‍රය. මේකම තමයි මේ නිවන් දකින්න සූත්‍රය තියෙනවා. මොකද්ද සූත්‍රය? හේතුඵල ධර්මයට බහා ගලපා බලලා ණය විනයට ගලපා මේකයි සූත්‍රය. මේ සූත්‍රය දැන්නන ඒකනේ කියන්නේ සූත්‍රයට ධර්මයට බහා ගලපා බලනවා ණය විනයට බහා ගලපා බල. ඒව තමයි සුත්තම් උනේ. අපි දැන් උදේ ආදී සිංහල භාෂාවෙත් ඔය ගණිතය කියන්නේ සූත්‍රය මේ වීජ ගණිතයේ රේඛා ගණිතය හදන සූත්‍රයක් තියෙනවා කියලා. සංඛය කරන්න සූත්‍රයක් තියෙනවා. මේකමයි සූත්‍ර වෙනම එකක්වත් නෙමෙයි. මේකම ආගදී භාෂාවත් එකයි සිංහල භාෂාවත් එකයි සූත්‍රේ සූත්‍රයම. වැය කරන්න ඉඩ තියෙනවා. තව ඉතුරු කොටසක් තියෙනවා වැය කරන්න. කය කළාට පස්සේ වැය කරන්න ඉතුරු වෙනවා. බුදුහාමුදුරුවෝත් වැය කළා, රහතුන් වහන්සේලාත් වැය කරනවා. ජීවත් වෙලා ඉන්නවා කියන්නේ විනාඩියක් ජීවත් වෙලා ඉන්නවා නම් ඒ වැය කිරීම. පැයක් ජීවත් වෙලා ඉන්නවා නම් එක්ක පිනක් හෝ පවක් දෙකෙන් එකක් තියෙනවා. අවුරුදු 45ක් බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්නවා කිව්වේ අර මේ නිවන් දැක්කට පස්සේ වැය කරා. දැන් මේකේ නිවන් දෙකක් තියෙනවානේ. මොකද්ද නිවන් දෙක? සියලුම අරහතුන් වහන්සේලා, සියලුම බුදුහාමුදුරුවෝ, සියලුම පසේ බුදුහාමුදුරුවෝ අවස්ථා දෙකකදී පරිනිබ්බාණයටපත් වෙනවා. මොකද්ද අවස්ථා දෙක? දෙකක් තියෙනවානේ. අනුපදිශේෂි සව් පදිශේෂි. මොකද්ද මේක දෙකේ තේරුම? දැන් අර බෝසත්තුමා බෝධිය ගාවදී ලබා ගත්තේ අනුපදිශේෂ නිබ්බාණය. අනුපදි අනු කියන්නේ අලුතෙන් උපදි. අනු උපදි ශේෂ අලුතෙන් උපාදානය කර ගැනීම සහ මුලින්ම නවත්තලා පරිනිබ්බාණය බාණෙන් විදී නිදහස් වුණා. ඊට පස්සේ අර කුසිනාරාණුවරදී උන්නේ මොකද්ද? සෞපදි. අර ගෙනාපු උපාදානය කරගත්ත මේ ශරීර කූඩුවට තියෙන මේ උපාදානයත් සම්බන්ධයත් සහ මුලින්ම සදාටම නැවත කූඩු හදන්නේ නැති ආකාරයටම සෞපදි ශේෂ නිබ්බාණ පරිනිබ්බාණ. එනිසා සියලුම අරහතුන් වහන්සේලා අර අනුපදිශේෂ නිබ්බාණයයි පරි සෞපදිශේෂ නිබ්බාණයයි අතරදී මොකද කරන්නේ? වැය කරනවා. වැය කරනවා. මොනවද වැය කරන්නේ? ණය, පුණ්‍ය, පාප දෙකම. දැන් බුදුහාමුදුරුවන්ට වගේම අරහතුන් වහන්සේලාටත් යම් යම් ප්‍රශංසා, ක්‍රීති ප්‍රශංසා නොයෙකුත් අය මේ අනේ පිඬුසිටුතුමා දේතවනාරාමය හදලා දුන්නා, කොසල් රජුරුව බොහොම දාන දුන්නා, මේ ප්‍රශංසා කළා, තව නොයෙකුත් දේවල් කළා. ඒ මොකද නිසාද? පුණ්‍යශක්. ඒ වගේම අර නොයෙකුත් අය අපහාස කළා. අර චින්චමානිකාව, රූපනන්ද මේ වගේ බොහෝ අය දෙව්දත් මේ අපහාස කළා. මේක මොන මේවත් මේ වැය කිරීම. මෙවත් වැය කළා. ඒ වගේම කායික වශයෙන් උත් ඔළුව කැක්කුම් ආවා, බඩේ කැක්කුම් ආවා, කොන් දෙකක්කුම් ආවා, ගල් පෙරලා කකුල තුවාල වුණා, ජීවක විද මහත්තයාට ඇහිලා බේත් දාන්න වුණා. මේ සියලු දේ වැය කිරීම. කවදා හරි කරපු දෙයක් තව ඉතුරුයි ගෙවන්නේ. එයා වෙනවා. ඒක දැන් මේක උපදිනකොටම ඔය ශක්තිය ගෙනාමට උපදිනකොටම ඔය මදුරු ඇහිලා ගන්න. ඒකට කර්මයක් හැටියට කවද හෝ එකට එක ගෙවන්න වෙනවා. දැන් උපදිනකොට එතන තියෙන එක යට ගිහිල්ලා දැන් තාවකාලිකව ඒ සියලු දේ යට යනවා. හැබැයි අර කෙලෙස් ආයි සිතේ උපදිනකොට එකින් එක ශක්තියක් හැටියට තමන් තුළම අර ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටා. එතකොට තමයි ඵල විපාක අර මේ විපාක හැටියට මේවා එන්නේ. එතෙක් විපාක හැටියට එන්නේ යටපත් වෙලා තියෙනවා. ඒකමයි වෙන්නේ. එවලෙම බාහ්‍ය දාරු වීර්යතුමාන විනාඩි දෙකයි මේ අතර හිටියේ. සන්තුති අමාත්‍යා විනාඩි පහකට දහයකට වැඩි හිටියේ නෑ. සුද්දාෂ්ටකයත් විපරිණාමයට ධම්මයට යටත්. දැන් අපි හාල්ලටයක් අරගෙන පිටි කරනවා. පිටි තම්බනවා. මොකද වෙන්නේ? ආයි ගුලි ගැහෙනවා. පාන් වෙනවා. පාන් කනවා. ඔය බලන්නකො විපරිණාමයට වෙන හැටි. ඈ? දැන් අපි මේ වීට් ඇටයක් අරගෙන පිටි කරලා ඊට පස්සේ පිටි ගුලි කරලා ඊට පස්සේ තම්බලා ඊට පස්සේ කනවා පාන් හැටියට. ওই විපරිණාමයෙන් සියලු දේ සියලු සුද්ධාස්තක විපරිණාමයටපත් වෙලා අන්‍යතාභාවයටපත් වෙලා කැමැතිසේ පවතින නැත්ත්වයටපත් වෙන. ඒක තමයි සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාව විනා භාව. ඔය හැබැයි මේ විපරිණාමයටපත් කරන්න ඔය ශක්තියින් හතරම එක රත් කරන්න ඕන, එක මේ අර සීතල කරන්න ඕන, එක අර මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරම එක අර පඨවි කරන්න ඕන, එක තෙත් වෙනින් දිය කරන්න ඕන. මේ හතරමයි ආයිසරය. ආයිසත්‍යයක් ওই මහා භූත හතරම අර මේකට උපකාර වෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි හතර නැත්නම් අපිට පාන් හදන්න බෑ රත් කළා. දිය කරන්න බෑ පාන් ගුලි කරන්න. ඝන වෙන්නේ අයිස් වෙන්නේ. මේ ගති හතර මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර අපි හිතන ආකාරයේ දෙයක් නෙමෙයි. ඊට වඩා දස දහස් ආකාරයකට මේ විශ්වය ක්‍රියාත්මක වෙන ගති හතරක් තමයි මේ චතුර්ණංජ මහා භූත හතර උපාදාය රූප හතර වෙන්නේ. ඔව් ධාතු තමයි දැන් අර බොහොම අටාරස ධාතු හැටියට අපි ඒක දැන් මේ ආපෝ තේජෝ ආයෝ පඨවි තමයි භූත හතර. මහා භූත හතර අපි පාවිච්චි කරන්න එනකොට ධාතු වෙනවා. අපි පාවිච්චි කරන්න එනකොට ඒවා ධාතු වෙනවා. ඒවා ඊට පස්සේ පාවිච්චි කරනකොට පුද්ගලයා තුළ ගති එනවා. පුද්ගලයා තුළ විතරක් නෙමෙයි බොහෝ තැන්වල ගති එනවා. අර පඨවි ගතිය අපිට පුළුවන් වතුර ටිකක් දැම්මහම මොකද දිය කරන්නේ. එතකොට මොකද ආපෝ ගතියට එනවා. ඊට පස්සේ රත් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පාන් වගේ හැදෙනවා. ඊට පස්සේ කනවා. ඊට පස්සේ තව ගතියකට එනවා. හැබැයි ඔය ආපෝ තේජෝ වායෝ පඨවි ගති හතරමයි කොහේ ගියත් කොතන ගියත් කොයි ආකාරයටත් තියෙන්නේ. මේක තමයි මේ ධාතු මනසි කාර්යය. භූත ස්වරූපය තමයි මුල් ස්වරූපය. චතුර්ණංජ මහා භූතම් සංගත හැදෙනකොට ඒක අටාරස ධාතු ධාතු හැටියට වෙනවා. බූත බූත තියෙනවා. දැන් මේ කණුව තියෙන බූත. කණුවේ තියෙන මොනවාද බූත හතර? ආපෝ තේජෝ ආයෝ පඨවි. ඔකේ තියෙන පඨවි තද මේ ගණුවේ තියෙන මහා බූත හතර. ඒක පාදා රූප උනේ මිනිසු ගෙවල් හදන්න ගත්තට පස්සේ. ධාතු තමයි ඔරිජිනල් තත්වය සියලු දේ. ඊට පස්සේ පාවිච්චි කරනකොට බූත වෙනවා. ආකාශ නෙමෙයි අවකාශය. අපිට දැන් ඔය මහත්යට හාල් ඇටයක් ගිලින්න පුළුවන්ද අවකාශයක් නැන්නම්? හුස්ම ගන්න පුළුවන්ද අවකාශයක් නැන්නම්? හුස්ම ගන්න බෑ. වතුර පොදක් බොන්න බෑ. කෑම ගන්න බෑ. අවකාශයක් නැන්නම් ඔක දැන් ලේ ධාතුව ගමන් කරයිද? ඒ නිසා මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළට යම් දෙයක් ගන්න බෑ. ඔය ආපෝ තේජෝ වායෝ පටි කිසිම දෙයක් අවකාශයක් නැතුව. හැබැයි අපි අවකාශයෙන් ගත්තට විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඕක දැන් අපි අර ගත්ත දේ කරකෝල අර වර්ණගන්ධ රසෝජ අරගෙන අනවශ්‍ය දේ පිට කරන්න පුළුවන්ද? බෑ. ඒක නිසා මේ හයම දැන් මෙතන ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියලා අර පුක්කුසාති රජුරවන්ට බුදුහාමුදුරුව පිරිමි පිදුරු මඬුවක ඉඳලා ච ධාතු විභංග සූත්‍රය. මොකද්ද ඒකේ නම? ච ධාතු විභංග. ඒක හරිම ගැඹුරු මේ නිවනටම උපකාර වන ධාතු විභංගයක්. මේ ච ධාතු විභංග සූත්‍රය ධාතු හය විග්‍රහ කළා. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ අර බූත හතරයි ධාතු හයක් වෙනවා. අර අවකාශ විඥාන ධාතු නිසයි ඇති වෙන්නේ. චතුත්නංච මහා භූතං. හැබැයි ධාතු හයක් වෙනවා. මේ ධාතු හයෙන් වටිනාම වැදගත්ම අවශ්‍යම පළවෙනි එක මොකද්ද? අවකාශ. අවකාශයෙන් නැත්නම් වෙන මොනවා තිබුණත් මොකවත් කරන්න කිසිසේත්ම බෑ. බෑ මොකවා හදන්න බෑ. ගඩොල් ගැටයක් හදන්න පුළුවන්. මැටි අරවා මේ ඔක්කොම තිබුණාට අවකාශයක් ගැන්නේ හිස් තැනක් තියෙන්න ඕන. මේක තැන්පත් කළා එකතු කළා හදන්න. අපි වතුර නෙමෙයි අපිට හුලම් පොදක් ගන්න පුළුවන් ද අවකාශයක් නැතුව? බෑනේ. ඇයි අපි හුලම් ගන්නෙ? දැන් මේ ඇතුළට ගත්ත දේ දිරවලා අපිට මේ ඕන විදිහට මේවා කරන්න පුළුවන් ද අවකාශයක් නැතුව? අවකාශ තමයි පළවෙනි අත්‍යවශ්‍ය වැදගත්ම දේ. මේක මිනිස්සු දැන් කල්පනා කරන්නේ. අවකාශයක් තියෙන හුලං හමන්න බෑ අවකාශයක් නැන්න. වතුර ගලන්න බෑ අවකාශයක් නැන්න. ගිනි ගන්න බෑ අවකාශයක් නැන්න. නාය යන්න බෑ අවකාශයක් නැන්න. මොකද්ද මොකද්ද? ඔව්. විඥානය එකයි. විඥානය තියෙනවද මේ ගඩොල් කැටවල මේ ගොඩ නැගිල්ලේ? විඥාන දෙකක් තියෙනවා. එකක් සවිඥාන, එකක් අවිඥාන. සවිඥාන තියෙන්නේ මේ සත්ව පුද්ගල කියන අය ගාව. ඒ කියන්නේ ඔය තල 31 ගති 31ක් තියෙන මිනිස්සු, තිරිසන්නු, භූතයෝ, පෙරේතයෝ, දෙවි දේවතාවෝ, බ්‍රහ්මයෝ කියලා අය තුල තියෙනවා සවිඥානක විඥානයක්. අවිඥානක විඥානයක් තියෙනවා තව බොහෝ දේවල් වල. මොනවද? ගහ, කොළ, මේ ස්වාභාවික දේවල් තුල. දැන් අපි පරිවිලාවත් වතුර නැති වුණොත් මොකද වෙන්නේ? ගහ මැරෙනවා. ඇයි? දැන් ඒ ගහ ඇයි වතුර හොයාගෙන මුල් යන්නේ? විඥාන අවිඥානිකයි. ඒක අවිඥානිකයි. ඒක දැන් ගහට සීමා සහිත ප්‍රමාණයක විතරයි මුල යවන්න පුළුවන්. ඊට එහාට වතුර තියෙන තැනකට ගහ හොයාගෙන යන්න බෑ. ඉරේලුවේ පැත්තට ගහ යන්නේ උලඟ අර උලඟට ඔරොත්තු දෙන විදිහට ගහ සකස් වෙන්නේ ඔක්කොම මේ අවිඥානික ශක්තිය. ධන ඍණ කියන එක මේ සංඛය එකතු කිරීමට සහ එකතු කර දෙ වැඩක් නැත්නම් අයින් කිරීමට. සංඛය සංඛ්‍යාන එකතු කිරීම වැඩි කිරීම, කය කියන්නේ අඩු කිරීම බෙදීම. මේක තමයි මේ සියලු තැන්වල ක්‍රියාකාරීත්වය සංඛය. ඔක තේරුම් ගන්න නැති එක තමයි අර මේ නිවන් දකින්නට බැරි වෙන්නේ. අපි එකතු කරනවාමයි ඔක්කොම පංචස්කන්ධයම කරන්න එකතු කරලා ගොඩ ගහ
ගන්නවා.
නෑ සූත්‍ර කියන්නේ ඔය අපි නොයෙකුත් හොඳටත් නරකටත් දෙකටම සූත්‍ර තියෙනවා. ඒක මේ ස්වභාව ධර්මයෙන් එන ඒක නියම ස්වභාවික තත්ත්වයක්. ඒක තමයි ඔරිජිනල් තත්ත්වය. මේ පැවැත්ම තුළ තියෙන අපිට මේ ඇහෙන් දකින දේ මායාවක්, අපි හදාගත්ත දෙයක් නිසා. ඒ ඔරිජිනල් දේ තමයි, ප්‍රභාස්වර දේ තමයි අර නීල පීඨෝදාති කියන අර ෂඩ්වර්ණ රශ්මි මාලාව තමයි ප්‍රභාස්වර දේ. ඒකනේ මං කිව්වා අර ඕර එක පිරිසිදු වුණාම මේ මගපල් ලැබුවාම අර ප්‍රභාස්වර තත්වයට මතු වෙනවා. මේ අරණ විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ අරණ විභංග සූත්‍රයේ රණ, අරණ, විහරණ, සරණ සියලු වචන විග්‍රහ කරලා තියෙනවා. ඒ විග්‍රහ කරන්න පුළුවන් සමන මොකද? මනස පිරිසිදු කරගන්න. මනස පිරිසිදු කරගන්න තමයි අපි මේ සියලු අරණ, රණ, අරණ කරන්න, විහරණ කරන්න මේ කරන ක්‍රියාකාරීත්වය. තියෙනවා. බුද්ධ තමා ගති ඔය පටවි මේ ගති හතර, මේ හතර තමා සියලුම පුද්ගලයෝගේ ගති ගති එන්නේ ඔයකට අදාළවමයි. දැන් අපි ගම්මු යම් කිසි මිනිහෙක් දේශපාලන පක්ෂයකට, ජාතියකට, ආගමකට, තව කුලයකට, මේ ඔය ඕන තැනකට තනතුරකට බැඳින්නේ මොකද? ඒක අල්ලගන්නේ මොකද? අර ගතියන් නිසා. ඒක දැන් ඒක ස්ථීර වෙන්නේ, ස්ථාවර වෙන්නේ මේ පුද්ගලයා එක්ක. ඒ දේශපාලන පක්ෂයේ සමාජිකයේ මේ දේශපාලන පක්ෂය කියන්නේ පටවි තදින්ම අල්ලගත්තා. ඊට පස්සේ ඒ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කළොත් ඒ පුද්ගලයාට අර වායෝ සැහැල්ලු බව, සතුට, සුවයක් එනවනේ. ඒ අර ගතිය නිසා. ඒ දේශපාලන පක්ෂය පරාජය වුණොත් අර ශෝකයක්, අර ගින්න එන්නේ මොකද? අර පරාජය වෙච්ච නිසා. දැන් බැරි වෙලාවත් මේ දේශපාලන පක්ෂේ වැරදි කරනවා කියලා මේ ඒකෙන් ඩියාරු වෙලා වෙන එකකට යන්නේ මොකද? අර ආපු ගතිය තියෙන නිසා. මේ ගති හතරමයි තියෙන්නේ. දැන් ආගමෙත් තියෙන්නේ. ආගමකට ඇයි දැඩිව විශ්වාසයෙන් භක්තියෙන් බැඳින්නේ? ජාතියකට ඇයි බැඳින්නේ? දේශපාලන පක්ෂයකට ඇයි බැඳින්නේ? මේ සියලු දේ ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි ගති හතර පුද්ගලයන් තුළ තියෙන නිසා. වෙනස් වෙන්නත් ඔය ගතිය ඕන. එක අල්ලගෙන ඉන්නත් ඔය ගතිය ඕන. මොකද්ද? ඔව්. ද්වේෂය එච්චර ඇති වෙන්නේ නැහැ. රූපරාග, අරූපරාග විතරක් තියෙනවා නම් කාමරාග නිසා තමයි ප්‍රිය අප්‍රිය ද්වේෂය. නෑ මේ රූප රාග අරූප රාග කියන එක යම් ආකාරයකට මේ හිතනවට වඩා ඇහ කන නාසය දිව කය කියන පහ කාමයෙන් රමණය කරන්න නෙමෙයි මෙතෙන්දි රූප රාග ඇති වෙන්නේ මන රමණය කරන්න මන මානසිකව ඇතිවන තත්වයක් ඕලාරිකව ඇති කර ගන්නා දෙයක් නෙමෙයි රූප රාග රූප රාග එනිසා දැන් මේ තියෙන විග්‍රහයේ බුද්ධ දේශනාවේ අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා තුලත් රූප රාග රූප රාග තියෙනවා රූප රාග කියන්නේ මොකද මේ මීට ඉහා ඵලයට පත් වෙන්නේ තියෙන යම් කැමැත්ත අරහන්ත ඵලයට පත් වෙන කැමැත්තක් තියෙනවා ඒකත් රූප රාගයක් ඉතින් ඒක නිසා ඒ වගේම සමහර විට සුද්ධාවාසයට යන්නේයි අරූප රාග තියෙන නිසා ඒ නිසා එවන් පුද්ගලයෙක් තුලත් මේ උද්දම් භාගිය යම් යම් ගති රාග ගති රූප රාග රූප රාග ගති තියෙනවා ඕරම් භාගිය ගති විතරක් අවසන් වුණා විමට බර වෙන ගති නෑ හැබැයි නිදාස් වෙන ගති තියෙනවා ඔව් දැන් අරහත් ඵලයටපත් වෙන්න බෑ මේ රූප රාග රූප රාග නොතිබුණා නම් ඔව් ඔව් නාම රූප දෙකම එකතු වෙනවා ඒ වගේම වෙන වෙනවා එකතු වෙනවා මේ නාම රූප පරිච්ඡේදයේ තේරුම් ගත්තාම බුද්ධ ඥානයක් නාම රූප පරිච්ඡේද ඥාන ඒක තේරුම් ගත්තට පස්සේ මේ නාම රූප විග්‍රහය බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් එතෙක් තේරුම් ගන්න අමාරු
විදර්ශනා ඥානය
පළවෙනි වචනේ මොකද්ද? එහෙම වචනයක් බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ නැහැ. ඒක අර ඡන්දස් වෛදික කිව්ව සංස්කෘත වැරදි බුදුදහමට නොගැලපෙන වචනයක්. මොකද්ද වචනේ? විදර්ශනාව තියෙන විදර්ශනා භාවනා මධ්‍යස්ථාන විදර්ශනා භාවනා ඔක්කොම මේ මාගදී හෝ සිංහල වචනයක් නෙමෙයි. මොකද්ද වචනේ? සංස්කෘත ඡන්දස් වෛදික උපනිෂද් වේදාගමට ගැලපෙන වචනයක් විදර්ශනා. එහෙම එකක් බුද්ධ දේශනාවේ නෑ. බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ තියෙනවා විපස්සනා අනු විපස්සනා කියන්නේ වෙන් කර කර ප්‍රහාණය කරනවා වැරදි දේ කෙලෙස් දේ නොකළ යුතු දේ අකරණීය අනුපස්සනා කියන්නේ අලුතෙන් උපදින වැරදි දේ නොඋපදවාම ප්‍රහාණය කරනවා අත්හරිනවා අයින් කරනවා නමුත් අර විදර්ශනා කියන ඡන්දස් භාෂාවේ ওই වචනේ බුද්ධ දේශනාවට ගැලපෙන කිසිම අර්ථයක් හරියක් ධර්මයක් ඕකේ නෑ කිසිම බුදු දහමට ගලපන්න පුළුවන් වචනයක් නෙමේ විදර්ශනා. හැබැයි විපස්සනා මේ දෙකම අනුපස්සනා. මේක තියෙන්නේ පස්සති පහ පජහති පහනාති. දැන් මේ තුන් ලෝකේ කාමාවචර ලෝකේ රූපාවචර ලෝකේ අරූපාවචර ලෝකේ ඔව් ඒක ඒක තමයි දැන් අත් වශයෙන්ම මේ චර බව නිසා තමයි ලෝක හැදෙන්නේ කාමාව චර නිසා කාම ලෝකය හැදෙනවා රූපාව චර නිසා රූප ලෝකය හැදෙනවා අරූපාව චර නිසා අරූපාව චර දැන් ඔය අරූපාව චර ලෝක මොනවාද ඔය ඔය කියන අරූපී බ්‍රහ්ම ඒවා අරූපාව චර ඒවත් නිවන නැහැ ඒවත් අතරමං වෙනවා වෙනවා වෙනවා. පටිච්ච සමුප්පාද වික්‍රියාවලියෙන් විග්‍රහ කරන්නට බැරි දෙයක් සංකතයක් මේ පැවැත්ම තුළ කිසි තැනක නෑ. හැම තැනම තියෙන්නේ පටිච්ච සමුප්පාද හැම මොහොතකම. මේක මේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය හිතක ක්‍රියාත්මක වෙනවා. ඒක බුද්ධ දේශනාවට ගැලපෙන වචනයක් නෙමෙයි, පස්සේ හදාගත්ත වචනයක්. ඒක පරිණාමය පරිණාමවාදය. ඒක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. දැන් මේ පරිණාමය ගැන තව පොඩ්ඩක් කියන්න ඕන. දැන් කවුද චාල්ස් ඩාවින්නේ කිව්වේ පරිණාමවාදයක්? මේ පරිණාමවාදය බුද්ධ දේශනාවට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. විපරිණාමයක් තියෙනවා. දැන් බැරි වෙලාවත් ඔය චාල්ස් ඩාවින් කියපු එක ඇත්ත නම් අදත් කොහේ හරි ලෝකේ වඳුරු ඉන්නවා, වඳුරෙන් මිනිහෙක් වෙන්න ඕනේ කොයි වෙලාවෙත්. එහෙම වෙලා තියෙනවද? අහලා තියෙනවද? දැන් මේ අපි අපි දන්නයි ටිකක් අනිපර. එහෙමනම් මේ පරිණාමයේ දිගටම සිදුවෙනවා නම් මිනිහා ඊට ඉහළ තත්ත්වයකට යන්න ඕන. එහෙනම් මිනිහා ඊට ඉහළ තත්ත්වයකට යන්න ඕන. බුදුහාමුදුරන්ගේ ධර්මය මේ විපරිණාමයට සිද්ධ වෙන්නේ ගති වෙනස් වීම නිසා. මොකද හේතුව? මිනිහා විසින් මේ ගති ජීවත් වෙලා ඉන්න කාලේ ගතිය වෙනස් කරගන්නවා. ගති 12ක් තියෙනවා. සුගති දුගති කියලා දෙකකට බෙදෙනවා. ඊට පස්සේ විගති අවිගති කියලා මේ තවත් අර දෙකම බෙදන්න පුළුවන්. නගති අනගති. ඒක නිසා මේ ගති තමයි වෙනස් කරගන්නේ. ඒක තමයි විපරිණාමය. ගති වෙනස් කර ගැනීම නිසා පුද්ගලයාගේ ඊගාව ගතිය, ගති පටිසන්ධිය, ගති නිමිත්ත, ගති ගුණ, ගති බල, ගති රුව, ගති හඬ සියලු දේ වෙනස් වෙනවා. ඒක විපරිණාමය. ඒක පරිණාමයක් නෙමෙයි. ඔය චාල්ස් ඩාවින් ධර්මය නොදැන පරිණාම කතාවක් කිව්වට එහෙම එකක් ලෝකේ කොහෙවත් ඇත්තක් නැහැ. නමුත් අර නවීන විද්‍යාඥයෝ මේ වගේ එකක් කිව්වා. ඔව්, ගති සුගති දුගති දුවතාවය, විගති අවිගති, ගති නගති කිරීම. ගති නගති කිරීම නිවන. ගති යම් යම් ගතියක් තියෙනවා නම් සුගති හෝ දුගති හෝ අගති හෝ අවිගති හෝ විගති හෝ අවිගති හෝ ඒ සියලු දේ පැවැත්ම තුළ. ගති නගති නම් ආයි උපදක් ලබන්න නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. ගති නිසා තමයි උපදින. ගති නිමිත්ත නිසා තමයි ගති පටිසන්ධිය, ගති උප්පත්තිය සියලු දේ ලැබෙන්නේ. එතකොට මේ යම් කෙනෙක් ගතිය නිසා ජීවත් වෙන්නේ, උපදින්නේ, ඉපදිලා කරන්නේ මොකද? ගතිය ඊගාව පැවැත්මක් සඳහා, උපතක් සඳහා ගතියක් අලුතෙන් හදාගන්න. එක්ක සුගති, එක්ක දුගති, එක්ක විගති, එක්ක අගති. සංගති සංගති කිව්ව රාගය, ද්වේෂය, මෝහය උපද්දවන ගති. ආපෝ තේජෝ ආයෝ පඨවි හතර දන්නවනේ. අනික අවකාශය කියන්නේ මොකද්ද? හිස් තැන. දැන් මේ ඔය ශරීර කූඩුව තුළ බඹයක් පමණ වූ හිස් තැනක් නැත්නම් එහෙම කාපුවා උස්ම ගන්නේවා ඔය ලේ ධාතුව ගමන් කරන්න පුළුවන්ද? ඔය වතුර බොන්න පුළුවන්ද? ඔය කෑම කන්න පුළුවන්ද? ඒක තමයි අවකාශය, හිස් තැන. මේ කාපු කෑම දිරවන්නේ විඥාන ශක්තිය. විඥාන ශක්තියක් නැත්නම් අපිට අතින් මෙහෙම අරගෙන කන්න බෑනේ. ඉතින් ඒක නිසා මේ හය තමයි මේ පැවැත්මට උපකාර වෙන්නේ. බණ අහන්න තියා මොකක්වත් කරන්න අවකාශ ධාතුව තමයි පළවෙනිම අවශ්‍යතාවය. දැන් මේ අපි කතා කරන දේ අනිත් කෙනාට ඇහෙන්නේ නැහැ. අවකාශ ධාතුවක් හරියට නොතිබුණා. අවකාශයක් නොතිබුණා. අවකාශයට යනවා. කොහටද යන්නේ? අවකාශයට යනවා. අහෝසි වෙනවා. විඥානයත් අහෝසි වෙනවා. ඒ හතර ඒගොල්ලු ගන්නවා. ඒගොල්ලන්ටත් තියෙනවා අවිඥානිකක්. හැබැයි ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ට අපිට වගේ ඇවිදලා ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා අවශ්‍ය දේ හොයාගන්න පුළුවන්ද? ඒගොල්ලන්ට යන්න පුළුවන් මුල දුවන්න පුළුවන් දුරට. තේරුණාද? දැන් අපිට මෙතන නැත්නම් වෙන තැනකට පදිංචිය මාරු කරලා මේ ටික මේ හතර හොයාගන්න පුළුවන්. ඔව් 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 ඒක යම් කිසි ගොඩනැගිලි කොහොමත් විඥානකත් අවිඥානකත් නවිඥානකත් නැහැ. ගොඩනැගිල්ලට කොහේ යන්න බෑනේ මිනිහෙක් විඥානයේ තියෙන මිනිහෙක් විසින් ගොඩනැගිල්ල
හදන්නේ.
ඒක ධාතු කොටස් හතර විතරයි. අරවැ තියෙනවා ඔය ගහකොළවල තියෙනවා අවකාශයක් තියෙනවා. නැත්නම් ගහේ කොහොමද අර වතුර අරගෙන මුඩට ඇදින්නේ? විඥාන ධාතුව තියෙනවා. මේ අරහත් තත්ත්වයට පත් වුණාම මේ නියත ලක්ෂණ හයක් සියලු පුද්ගලයන් තුල, මිනිසයන් තුල, දෙවියන් තුල සකස් වෙනවා. කීන ජාති. කීන කියන්නේ කපාදන. කන කීන, කන කය කීන. නැවත අර නත්ති දානි පුනබ්බවෝ කියන තත්වයට කීන ජාති. ජාතිය කපල දානවා. සහ මුලින්ම නැවත නූපදින ලෙස කීන ජාති. කීන ජාති බුසිතං බ්‍රහ්මචර්යං. මේ බ්‍රහ්මචර්යං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය තුනම අර කාමාවචර, රූපාවචර, අරූපාවචර තුනම සිතෙන් වෙන් කළා උසිතං වෙනවා. වාසය කරනකොට උසිතං බ්‍රහ්මචර්යං කියන තත්වයටපත් වෙනවා. කතං කරණීයම්. කරගත යුතු සියලු දේ නිවන සඳහා උපකාරක සියල්ල කරගෙන අවසානයි. කරණියා කරණිය දෙකක් නෑ. දැන් සියලු දේ කරගෙන අවසානයි. කතං කරණියං නා පරං. තවත් අර තරණය කරලා එගොඩ වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මග හතරම තරණය කරලා එතර වෙලා. ඒක නිසා පාරන්න නා පරං. නා පරං ඉතත්තා යාති. ඉතත්තා යාති කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ සිදු වූ සියලු දේ යථා පරිදි යථාභූත ඥාන දර්ශනයෙන් නිවැරදි ආකාරයට දැනගෙන ඉතත්තායාති පජානාති. ඇත්ත අරහතුන් වහන්සේගේ නියත ලක්ෂණ තමා මේ කියන්නේ. කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. මේ සියලු අංග ලක්ෂණ, මේ සියලු දේ ක්‍රියාකාරකම්, මේ සියලු ක්‍රියාකාරකම් කරලා අවසානයි කියන එකයි අරහත් තත්ත්වයට පත් වීම. ඈ විමුක්ති කියන්නේ මිදී නිදහසිය යුතු සියලු දේවල් වලින්, කෙලෙස් වලින්, වැරදි දේවල් වලින් විමුක්ති. වි කියන්නේ වෙන් වෙනවා. මූ කියන්නේ මිදී නිදහස් වීම. විදී නිදහසේ අවසානයි. දැන් එතන මනසට අරමුණු වන සියලු දේ ධම්ම. කම්ම බවට පත් වෙන්නේ ඒ වගේම කුසල ධම්ම. දැන් ධම්ම කියන එක කුසල ධම්ම වුණොත් විතරයි නිවන. අනික් සියලු දේ ධම්ම. සබ්බේ ධම්මා කියන එකට හොඳ නරක යහපත් අයහපත් සියලු දේ අයිති වෙනවා සබ්බේ ධම්මාවට. දැන් නිවනට උපකාර වන ධර්මයේ කුසල ධම්ම. මේ කුසල ධම්ම කියන වචනේ තේරුම් නොගත්තොත් සබ්බේ ධම්මා වෙනත් එකක්. මේ සියලු දේ ධම්ම. ඒක නිසා හොඳ නරක යහපත් අයහපත් මේ පැවැත්ම තුළ තියෙන සියලු දේ යම් ධර්මතාවයක්. අර නියාම ධර්ම හය පහක් තියෙන පංච නියාම ධර්ම. ධර්ම ඒ ධර්ම පහම නියාම ධර්ම. ඒ නිසා සබ්බේ ධම්මා. දැන් සබ්බේ ධම්මා අනත්තාති. නමුත් සබ්බ සංඛාරේසු අනිත්‍යාති සබ්බ සංඛාරේසු දුක්ඛාති. සබ්බේ ධම්මා අනත්තාති. ඒ නිසා ධම්ම කියන එක මේ මනසට අරමුණු වන සියලු දේ මනාච පටිච්ච ධම්මේ. ඇහැට අරමුණු වනවන්නේ රූප වාගේ මනසට අරමුණු වන සියලු දේ හොඳ නරක යහපත් අයහපත් සුව අසුව සියලු දේ සබ්බේ ධම්මා. දැන් බුදුහාමුදුරුවෝ ගත විභංග කරපු තැනක් තමයි කේසා ලෝමා නකා දන්තා වැඩියෙන් කොටස් 32කට. ආපෝ තේජෝ වායෝ පඨවි හැටියට, ඊට පස්සේ සුද්ධාස්තක හැටියට. ඒ මොකද්ද කළේ? ගත. වත නෙමෙයි. වත කියන්නේ හිත, මන. සුද්ධාස්තකේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජා. අට සුද්ධාස්තක අට, ආපෝ තේජෝ වායෝ පඨවි හතරක්, වර්ණ ගන්ධ රසෝජා හතරක්. ඒක තමයි මේ ශරීරයේ තියෙන සියලුම දේ අපිට අල්ලන්න පුළුවන්, බලන්න පුළුවන්, දකින්න පුළුවන්, මේ ස්පර්ශ කරන්න පුළුවන් සියලු දේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජා. නමුත් හිතේ තියෙන කිසි දෙයක් අපිට අල්ලන්න බලන්න දකින්න පුළුවන් කමක් නැහැ. ඒවා වේදනා චේතනා පස්ස මනසිකාර මෙයාගෙ තියෙන. මොකක්ද? නෑ, ඊට හැවෙන් කරන්න බෑ. ඒක ධර්මතාවය. ඒ සුද්ධාස්තක කියන එකේ අපිට සීමාවක් නෑ. සුද්ධ අෂ්ටක. ඔක්කොම විග්‍රහ කරනවා. ඒක තමයි සන්දේශේති සමාධිපේති සමුච්ඡේති සම්පහන්සේති. මේ සියලු දේ සබ්බේ ධම්මා විග්‍රහ කරලා තියෙනවා. ආනපාන කළ යුතු සියලු දේ විග්‍රහ කරලා තියෙනවා. හොඳ නරක සුව අසුව දහසක්. සුව අසුව දහසක් කිව්වහම ඉතුරුක් නැහැ. සියලුම දේ මේ පැවැත්ම තුළ තියෙන සියලු දේ අයිති සුව අසුව දහසක් ධර්මයේ. ඔව්, එතන එනවා පඨවි ගතිය. පඨවි ගතිය ක්‍රියාත්මක වෙන්නේ අර ආපෝ තේජෝ වායෝ හැටි හතරම ප්‍රමණය වෙනවා, විපරිණාමයටපත් වෙනවා, වෙනස් වෙනවා, අන්‍යතා භාවයටපත් වෙනවා. ඒකනේ මූණ කළු වෙන්න තරහ ගත්තා. ඔය කළු වෙන්නේ මොකද්ද? ආපෝ තේජෝ වායෝ ලේ ධාතු කළු වෙන්නේ. සුද්ධාස්තක ඊට පස්සේ ඒ අයිති තැන් වලට යනවා. උපසංහරති. ඒවා අයිතිකාරයෝ ඉන්නවා. අපි ණයට අරගෙන තියෙන්නේ මේවා. ඒවා මුල් අයිතිකාරයෝ ඉන්නවා. මුල් අයිතිකාරයෝ මහා භූත හතර. ඒ හතරට යනවා ආපහු. ඒකයි වෙන්නේ. ඔව් නව අවස්ථාවකදී ඒක උපසංහරති නව අවස්ථාවකදී ඒක මේ තම ඒ මුල් තැන්වලට යනවා. නෑ ඒක මේක ඔය නවසීවතික පබ්බේදී අවස්ථා නමයකදී මැරුණු දවස ඉඳලා මේ ඇටකටුත් පොළොවට දිරාපත් වෙන දවස දක්වා නවසීවතිකය තියෙනවා. ඔව් බාහිර නවයක්. ඒක මේ ආදීනව අවස්ථා කියන පටිච්චන උපාද ධර්මයේ තියෙන ආදීනව අවස්ථා නෙමෙයි. ඒකයි මේකයි සංසන්දනය කරන්න බෑ. ඔව් දිය වෙලා සම්පූර්ණ පොළොවට පස් වෙලාම යනවා. නෑ අනුන්ගේ මින්ම ඔයාට අයින් කරන්න බෑ. ඔයාගේ මින්ම උපේක්ඛා කියන தත්වයට ගන්න ඕන. මොකද්ද ගන්න ඕන? එක්ක නෙක්ඛම්ම උපේක්ඛා, එක්ක සේක උපේක්ඛා, එක්ක අසේක උපේක්ඛා, එක්ක නසේක උපේක්ඛා. එතකොට අපි උපේක්ඛා සිටින් ඇලෙන්න, ගැටෙන්න, මනින්න, මුලා වෙන්න. දැන් මේ අරහතුන් වහන්සේගේ සිත සබ්බ සංකාරයේසු උපේක්ඛාඥානෙන් පූර්ණයි. සබ්බ සංකාර වෙන මොකක්වත් නෙවෙයි. උපේක් දැන් මේ අව්‍යාකට වස්තුන් පිළිබඳව සිටිවිලි පිළිබඳව උපේක්ඛාවක් අවශ්‍ය නැහැ. ක්‍රියාසිත පිළිබඳව උපේක්ඛාවක් අවශ්‍යත් නැහැ. අවශ්‍ය මොකද්ද? සබ්බ සංකාර පිළිබඳව උපේක්ඛාඥානෙ. මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. නමුත් මේ සංකාර අව්‍යාකත සිත් ක්‍රියාසි තුනක් තියෙනවා පුද්ගලයෙක් තුළ. සංකාර සිත් පිළිබඳව විතරයි උපේක්ඛා සිතක් පැවැත්විය යුත්තේ. අනික ඒවා හානියක් නැහැ, නිවනට උපකාරයක් මිසක් උදව්වක් මිසක් අනික ඒවා තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් හෝ යහපතක් හෝ වෙන්නේ නැහැ. ඒක නිසා අර ක්‍රියාසිත වලින් තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම යහපතක් වෙනවා. අව්‍යාකත සිත් වලින් තමන්ට අනුන්ට අයහපතක් හෝ යහපතක් වෙන්නේ. සංකාර සිත් පැවැත්වුවොත් තමන්ටත් අයහපත්, අනුන්ටත් අයහපත්, අජ්ජත්තාව බහිද්ධාව දෙපැත්තටම අයහපත්. ඒ සිත් විතරයි සංකාර උපේක්ඛා ඥානයෙන් උපේක්ඛා සිතින් අපි ඉවසල විමසල අයින් කළ මෙන් වෙලා මිදී නිදහස් වෙන්න. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර සිද්ධ වෙනවා. අභි සංකාර තුන ඊට වඩා බලපත්. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර තමයි නිවන වහන බලවත්ම මේ පැවැත්ම දිගටම ගෙනියන බලවත්ම සංකාර තුන අභි සංකාර තුන. දැන් මේ බුද්ධාගමේ බෞද්ධයන් හැටියට කරන්නේ සියලු දෙනා අභි සංකාර. සියලු දෙනා අභිසංකාර කරනකොට නිවන පැහැෙනවා. ආගමක් උගන්නන්නෙම ආගම කියා දෙන්නෙම අභිසංකාර කරලා උපාදානය කරගන්න. අර මේ මේ අවස්ථාවට ඉදිරියෙන් තියෙන අවස්ථාව මේ අදට වඩා හෙට හොඳ කරගන්න තමයි ආගම තියෙන්නේ. නමුත් ධර්මය තියෙන්නේ අද කරගත යුතු දේ වර්තමාන මොහොතේ වැරදි දේ අයින් කළා යහපත් දේ වර්තමාන මොහොතේ කරන්න. ඒක නිසා ආගම එකක් ධර්මය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. ඔව් දැන් වචී සංකාරයකුත් අභි සංකාරයක් කරගන්න පුළුවන්. කාය සංකාරයකුත් අභිසංකාරයක් කරගන්න පුළුවන්. ඒ වගේම මනෝ සංකාරයකුත් අභිසංකාරයක් කරගන්න පුළුවන්. උපේක්ඛා සිටින් ඉවසලා විමසලා සංකාර නොකර ඉන්න පුළුවන්. සංකාර නොකර ඉන්නත් පුළුවන්. විසංකාර කරන්නත් පුළුවන්. විසංකාර කළොත් ඒක නිවනට උපකාර වෙනවා. දැන් අභිසංකාර වෙන්නේ නැහැ ඉබේම. අපි අර ප්‍රාර්ථනාවක් කළොත්, ඉල්ලීමක් කළොත්, යදීමක් කළොත්, යාඥා කළොත් මොකද වෙන්නේ? දැන් ආගම්වල තියෙන යදීම, යාඥාව, ප්‍රාර්ථනාව, වැඳීම, ඉල්ලීම අභිසංකාර වෙනවා. පින්කමක් කරලා ඒ පින්කමෙන් ලැබෙන ශක්තිය නිසා අපි යමක් ඉල්ලනවා. දෙව් මිනිස් සැප, රූප සම්පත්, භෝග සම්පත්, ධන සම්පත් ඉල්ලනවා. ඉල්ලව ගමන් මොකද වෙන්නේ? අභිසංකාරයක් වෙනවා. දැන් ආගමේ උගන්වන්නේ මොකනේ? සියලු ආගම්වල ඕකමයි උගන්වන්නේ. අභිසංකාර. දැන් ඒක අපුඤ්ඤාභිසංකාර. දැන් ඔය කවුරු හරි පලි ගහනවා නම්, වස් කවියක් කියනවා නම්, ශාපයක් කරනවා නම්, වචනින් හෝ සිතුවිල්ලෙන් හෝ අර වචී කාය මනෝ තුනෙම කරන්න පුළුවන්. කිසිම කතාවක් නැතුව මනසෙන් විතරක් වැරදි ශාපයක් කරනවා. ඒක මොකද්ද? මනෝ සංකාරය. අභිසංකාරයක් වෙනවා. අපුඤ්ඤාභිසංකාරයක් වෙලා ඒක කල්ප කාලාන්තරයක් ඵල විපාක දෙන බලයක් බවට පත් වෙනවා. වැරදි විදිහට අපායේ යන්නේ. අහු වෙනවා. හැබැයි මේක දැනගත්තට පස්සේ අපිට පුළුවන් මේ පුඤ්ඤාභි සංකාරත් වැඩදී අත්තරින්න, අපුඤ්ඤාභි සංකාරත් වැඩදී නොකරින්න අත්තරින්න, අනිඤ්ඤාභි සංකාරත් අත්තරින්න නොකරින්නම් අත්තරින්න. ඒක තමයි විසංකාර. නොකරින්නේ මොකද? අත්තරීම මොකද? විපස්සනා විසංකාර. දැන් මේ නොදැන මෙතෙක්කල් ඔය පුඤ්ඤාභි සංකාර කරලා තියෙනවා. ඔය අපුඤ්ඤාභි සංකාර දැන් තමන්ට මොකක් හරි පාඩුවක් වුණාම, තමන්ගේ දෙයක් නැති වුණාම, වරකම් කරගත්තාම මොකද කළේ? ශාප කළා, වෛර කළා. මේ අර හිතෙන් හරි ශාප කළා, වෛර කළා, ක්‍රෝධ කළා, එකට එක කළා, කෙනිත්තුවා, මේ වගේ දේවල් කරා. එයා අපුඤ්ඤාභි සංකාර. බලන්නකෝ මිනිස්සු මොන තරම් මේ නොදැනීම නිසා දැන් ඒක කරපු මොහොතේ ඉඳන්ම තමන්ට බලවේගයක් තමන්ව යටපත් කරනවා. ඒක හිතන්න ඕනේ. ඒක අනිත් පැත්ත, මේකත් සිදු වුණේ හොඳටමයි. ඒක හිතුව ගමන්ම අර මනෝ සංකාරයක් වෙනවා. ඒක මේ මනෝ අපුඤ්ඤාභි සංකාරයක් බවට පත් වෙනවා. දැන් අපි හිතන්න පුරුදු වුණත් කමන්නේ නැහැ, මං කවදා හරි මේක දැන් මමත් මේ වගේ කාගේ හරි දෙයක් ගන්න නැති, ඒක නිසා දැන් මේ ණයෙන් ගෙවල මිදි නිදහස් වුණා, මේකත් උනේ හොඳටමයි, මම මේ නිවන්නට මේක උපකාර වෙනවා, මේකත් කොයිතරම් හොඳද, මේක බරක් තිබුණේ, බයක් තිබුණේ, දැන් ඒක නැහැ කියලා මිදි නිදහස් වුණාන. අපි නඩු කියන්න යන්නෙත් නැහැ, ශාප කරන්නෙත් නැහැ, වෛර කරන්නෙත් නැහැ, කුසලයක් වුණා. ඒ වුණත් ඒ සියලු දේ අපි මැරෙනකොට ගෙනියනවා. දැන් බැරි වෙලාවත් අද හෙට කවුරු හරි මැරුණා, ඔය එකක්වත් අල්ලගෙන හිටියට ගෙනියන්න පුළුවන්ද? බෑනේ. ඈ මේ කල්පනා කරන්න ඕන. අපි ඒවා අල්ලගෙන උපාදානය කරගෙන අයිති කරගෙන හිටියට අපිට ඔවා ගෙනියන්න ඒක පුඤ්ඤාභි සංකාරයක් වෙනවා. ඔව්. ඔක්කොම ක්‍රියා. හැම අවස්ථාවකම අර සංකාර උපේක්ෂා ඥානය බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි බෞද්ධයාගේ යුතුකම. මේක මේ නාම රූප දෙකටම එකවරම කිනා බහිනවා. විලාවක් නැහැ, අතරක් නැහැ. එකවරම එකටම රූප වේදනා සංඥා සංකාර විඥාන පහත් වෙනවා. නාම රූප දෙකමත් වෙනවා. දැන් ජීවිතය විතරක් නෙමේ සියලු දේ තමන්ම හදාගෙන තමන්ම බරක් කරගෙන අල්ලගෙන බදාගෙන අයිති කරගෙන උපාදානය කරගෙන ගොඩ ගහගෙන ඉන්න දේවල්. වෙන අම්මා තාත්තා හදලා දුන්න දෙයක් නෙමේ. විශ්වකර්මයෙක් දෙවියෙක් බම්බෙක් හදලා දුන්න දෙයක් නෙමේ. ඔය ගතිත් ඔය සියලු දේත් තමන්ම තමන් සඳහා තමා විසින් තමාගේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා හදාගන්න හදලා දුන්න. මේකට එක වචනයක් කියනවා. එක වචනකින් මේ බුද්ධ දේශනාවේ මේ සියලු දේට වචනයක් කියනවා. මොකද්ද වචනේ? තමන් විසින් තමන් සඳහා සකස් කරගන්නා මේ සියලු දේට එක වචනයක් කියනවා. ස්වතත්ත්ව. ස්වතත්ත්ව. තමන් හදාගත්ත තත්ත්වය තමන් විඳිනවට කියනවා සත්ව. දැන් සත්ව තත්ත්වයෙන් ඉවත් වූ පුද්ගලයා කවුද? අරහතුන් වහන්සේ. රහතුන් වහන්සේ තමන් සඳහා දැන් හැදීම අර තත්ත්වයන් හැදීම සකස් කිරීම බීජ හැදීම සහ මුලින්ම නැවැත්වුවා. ඒ නිසා අරහතුන් වහන්සේ සත්ව තත්ත්වයෙන් ඉවත් වෙලා සත්වයක් කියන්න බෑ අරහතුන් වහන්සේ. අනික් සෝතාපන්න සකදාගාමි අනාගාමි ඵලයට පත් උනත් දෙවි වුණත් බඹ වුණත් රජ වුණත් සිටු වුණත් ඒ අය සබ්බේ සත්තා. ඒ සියලු දෙනා තමන් විසින් තමා හදාගත්ත තත්ත්වයක් විඳවමින් ගෙවමින් වැය කරමින් කල්ගත කරන නිසා ඒ අයට කියනවා ස්ව තත්ත්ව සත්ත්ව. ඔව්. ඒක නිසා එයාම හදාගත්ත දෙයක් එයාම විඳවලා එයාම අල්ලගෙන එයාම උපාදානය කරගෙන එයාම පාත්වගෙන පාත්වගෙන යනවා. ඒකයි සත්ව කිව්වේ. විරුද්ධ විරුද්ධ වචනේ. බුද්ධ කිව්වහම අර සත්ව තත්ත්වයෙන් සහ මුලින්ම බව උදුරා දැම්මහම සත්ව තත්ත්වයෙන් බුද්ධ තත්ත්වයට පත් වෙනවා. ආනපාන සතිය පවත්වාගෙන යනකොට ප්‍රභාස්වර සිත මතුවෙනවා. වැරදි දේ පාන වෙනකොට යහපත් දේ ආන කරනකොට පාහං වෙනවා. අර කාය සමාචාරම් පාහං, වචී සමාචාරම් පාහං, මනෝ සමාචාර පාහං කියන්නේ මොකද්ද? අර ප්‍රභාස්වර தത്വයට ක්‍රමානුකූලව පැහැදෙනවා, පිරිසිදු වෙනවා, පාහිනවා, සුද්ධ වෙනවා, පවිත්‍ර වෙනවා. ඒක තමයි ප්‍රභාස්වර தത്വ. එතකොට අර පාහං හතක් තියෙනවා. හත් ආකාරයටම පාහින්න පුළුවන්. කොහොමද? ආන පාන සේවිතබ්බා අසේවිතබ්බා කියලා. ඒක නිසා මේ බුද්ධ දේශනාවේ තියෙන එකම කරන්න ඕන දේ හරියට හේතුඵල ධර්මයට ණය විනයට ගලපා බලන්න ඕන. බලලා ආන පාන සත්‍ය සමාධියේ පිහිටා ඉන්න ඕන. මොනවටද? පරිමුඛං මුඛහයට අරමුණ වන නිමිති පිළිබඳ වෙන මොකක්වත් නැහැ. ඒක එහෙම නැත්නම් පංචස්කන්ධයම උපාදානය කරගන්න නැති වුනහම මේකේ අනිච්ච බව දුකව ඊට පස්සේ ඒකත් ආන පාන සිද්ධ වෙලා සතර සතිපට්ඨාන පූර්ණ වෙලා සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ වෙනවා. මේ සියලු දේ බුදුහාමුදුරුවෝ නොයෙකුත් ආකාරයට නොයෙකුත් විග්‍රහයන් කරලා තියෙනවා. අවසාන වශයෙන් නිබ්බිදා එන්න ඕන. නිබ්බිදා වෙන්න ඕන. බැඳුණු බැමි වලින් නිදහස් වෙන්න ඕන. බැමි මේ තුනකින් අපි බැඳිලා තියෙන්නේ මේ පැවැත්මට, මේ රිය ගමනට. ඒ බැමි තුන ගලව දැම්මහම, කපා දැම්මහම, අයින් කළාම නිබ්බිදා කියන தත්ත්වය පූර්ණ වෙනවා, සාක්ෂාත්. ඒකයි වෙන්නේ. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් අදට නවත්වනවා. කවුරුත් එහෙනම් සාදුකාරයක් දෙන්න. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරා. එතාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති තියා. එතාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතන් සමාගමෝ තුයාව නිපාන පත්තියා.